සම්ප්‍රතමෙන් කර්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නම දීලා සිටිනවා කමඨහම් වාර්තා වලට විසඳුම් ලබා දෙන ලෙස. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ මට එක ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා, ඒක ඉදිරිපත් කරන්න අවසරයි.
හොඳයි, හරි.
ගරු ස්වාමීන් වහන්සේ, මම ආනාපාන සති භාවනාව කරන විට දිගු හුස්ම සියුම්ම ඉක්මනින් නොදැනී යයි. දැන් කම්පණයකට පසු නලල් තලයේ මද වේලාවක් අඳුරක සහ එළියක සංකලනයක් චලනය වේ. ඉන්පසු සියල්ල නොදැනී යයි. දැන් මම මේ නොදැනී යාම කලින්ම හඳුනා ගැනීමට පුරුදු වී සිටිමි. දිනපතා මෙලෙස උදයේ පැය දෙකකට ආසන්න කාලයක නොදැනෙන තත්ත්වයේ සිට අවදි වූට හිතේ සැහැල්ලුව අත්විඳිමි. දැන් එය නිතරම පහේ සිදුවේ. සමහර දිනවල භාවනාව කරන්නට වෙනත් දේවල් වලින් බාධා ආවත් නැවත භාවනා කරන විට පෙර තත්ත්වයම අත්විඳිමි. ඔබ වහන්සේගේ අවවාද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, එතකොට ඒ දෙන විදිය ඒ අත්දැකීම හොඳයි. දැන් ඕක අපි හිතමු ඒ විදියට මේ නොදැනී යන ස්වභාවයක් මේ විදිහේ විවේක තත්වයක් මතුවෙලා එනවා. ඒ අත්දැකීම ඒ විදියට ලැබෙන එක වටිනවා. දැන් තේරෙනවානේ මේක මේ විදියට කල් ගෙව්වහම මේ විදියට භාවනා කරාම අන විවේකයක් පහසුවක් ගැලපිලා එනවා. පහසු තත්වයක් තියෙනවා. අන්න ඒක හොඳ සලකුණක් මේ වැඩේ කෙරෙනවා. මේ ප්‍රතිපදාව හරි කියන්නේ හොඳ සලකුණක්. නැවත නැවත ඕකට මුහුණ දෙන්න තමයි අවශ්‍ය වෙන්නේ. මොකද්ද කියලා විමසන්න, ප්‍රශ්න කරන්න යනවට වැඩිය හොඳ ක්‍රමය තමයි ඔය අවදි තමයි තියෙන්නේ, විවිධ අවදි. ඒ අවදි එක මුහුණ දීමක් තමයි අවශ්‍ය. මේ ඒකට නැවත නැවත මුහුණ දීලා බලන්න මේකේ මේ අත්දැකීම කොහොමද, මේ විදියට කල් ගෙවන්නේ කොහොමද කියලා අන්න ඒක වැඩි වැඩියෙන් දැන හඳුන ගන්න අසුලුව වැඩ කටයුතු කරන්න තමයි තියෙන්නේ. ඉතින් අර විදියට උනන්දුවත් අඩු වැඩි වෙනවා සමහර වෙලාවට. එතකොට ටිකක් අපි කියන්නේ ගෙදර දොරේ වැඩ රාජකාරීත් එක්ක වෙන්න පුළුවන් සමහර විට. ඒ වගේ මග ඇරෙන්න පුළුවන් දවසක් දෙකක්. නමුත් මේක දිගට දිගට මම යෙදෙනවා කරනවා කියන අදහසින් කටයුතු කිරීම තමයි වටින්නේ. ඒ විදිහට උත්සාහ කිරීම තමයි වටින්නේ. ඉතින් ඒ විදිහට යම්කිසි දිගට දිගට පවත්වන්න උත්සාහ ගන්න ඕනි. ඉතින් සමහර විට අර උනන්දු අඩු වෙන කාලෙට යම්කිසි විදිහක ධර්ම දේශනාවකට සවන් දීමක්, එහෙම නැත්නම් මේ විදිහේ සාකච්ඡාවකට සම්බන්ධ වීමක්, ඒ විදිහේ දෙයක් කිරීම වටිනවා. මොකද එතකොට ඒකත් එක්ක අපිට පුළුවනි යම්කිසි විදිහක අපේ මොටිවේෂන් එක පොඩ්ඩක් හදාගන්න. එහෙම නැත්නම් ගොඩාක් අර ෆැමිලි මැටර්ස් වලටම වෙන් වෙලා ඉඳියොත් එතකොට නිකන් ආමතක වෙන ගතිය ස්වභාවිකයි. මේවට වෙලාවක් නොයෙදෙන ගතිය ස්වභාවිකයි. ඉතින් ටිකක් ටිකක් අර විදිහේ උනන්දුවක් උත්සාහයක් ඇති වෙන විදිහට සම්බන්ධ වෙන එකත් වටිනවා. එහෙම තෝරාගත් අවස්ථාවක් දෙකක් හරි හදාගන්න එක වටිනවා. එතකොට ඒක තුලිනුත් පොඩ්ඩක් මේ පුහුණු කරන පිරිසක් අතර ගැවසෙනකොට, පුහුණුව පිළිබඳ කතා කරනකොට ඒ වගේ අවස්ථාවක අපිට උනන්දුවක් උත්සාහයක් ඇති වෙනවනේ. අන්න ඒ විදිහට ටික ටික කරගෙන යන්න ඕනේ. මේ වැඩේ ඉතින් දීර්ඝකාලීන වැඩක්. ගොඩක් වෙලාවට ගොඩ දෙනෙක් ටික කාලයක් කරලා අතහැරලා දාන එක තමයි සාමාන්‍ය ක්‍රමය. සාමාන්‍ය එහෙම තමයි සිද්ධ කරන්නේ. නමුත් අර විදිහට දිග කාලයක් පවත්වනවා නම් ඒක සඳහා උපාය උපක්‍රම හොයාගන්න වෙනවා. එක දෙයක් තමයි කොහොමද මම මේ වගේ දෙයකදී මගේ මේ දීර්ඝකාලීනව පවත්වන්න, කොහොම හරි බස් එකේ නැගලා ඉන්න උපාය උපක්‍රම මොනවද කියලා බලන්න ඕනි. ඒ සඳහා යම් කිසි වැඩ කටයුත්තකට සම්බන්ධ වෙලා එලිලා ඉඳීම වටිනවා. එහෙම නැත්නම් අර විදිහට අමතක වෙලා නැති වෙලා යනවනේ. ඉතින් මේ විදිහේ දක්ෂතාවයක් දිනු කරගන්න ඕනේ. මොකද බස් එකේ නැගලා ඉඳියොත්, ෆුට්බෝඩ් එකේ හරි ඇල්ලලා ඉඳියොත් ගමන කෙරෙනවා. දැස්සොත් අනේ එතන නැවතුණා. එතනින් තවදුරටත් ගමනට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ පොඩි ඉඩකඩක් හදා ගැනීමත් වටිනවා. එතකොට නැවත නැවත මේ පුහුණු කරන පිරිසක් අතර ගැවසෙන්න, ඒ පුහුණුව පිළිබඳ කතා බස් කරන්න මේ වගේ අනුග්‍රහයකුත් ලැබෙන එක හොඳයි. ඉතින් මේ විදිහට කරගෙන යමු කියලා තමයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. වහන්සිට බොහොම පිං. සාදු සාදු සාදු. ලිඛිත ප්‍රශ්නන් දැනට ඇවිල්ලා තියෙන එච්චරයි. තව වාචික ප්‍රශ්න කාට හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න මේ වෙලාව. අතු උස්සුවත් මම හිතන්නේ සුසන්තර පුළුවන් වෙයි අන්මියුට් කරන්න. එහෙනම්
ඔව් පුළුවන්.
කාට හරි මොනවාරි වාචික ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් මේ වෙලාව. ස්වාමීන් වහන්ස නැතුව වාගේ තීරණේ අපි ධර්ම දේශනාවට
නැතුව වාගේ නේ. හොඳයි ආව.
එහෙමනම් මම ආරාධනා කරන්න අපේ හඳුනු. සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද දවසේ ධර්ම දේශනාවක් අප කෙරෙහි අනුකම්පාවෙන් පවත්වන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද මම මේ අවස්ථාවේ ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේන මොහේන මුල්හසේ සතා ගච්ඡanti දුගතින් තං මොහං සම්මදඤ්ඤාය පජහಂತಿ විපස්සිනෝ පහායන පුනායන්ති ඉමං ලෝකං කුදාචනංති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අපි මේ සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති යම්කිසි විදියක එකම ගාථා රටාවක් තමයි මේ මුල් සූත්‍ර කීපෙම තියෙන්නේ. ඉතින් ඒ ගාථා රටාවට අනුව කරුණක් කරුණක් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. මෙන්න මේ විදිහේ කරුණක් තියෙනවා. මේ දේ දුරු කරොත්, මේ විදිහේ ප්‍රතිපදාවක් වැඩුවොත්, මේ විදිහේ ශාන්තියක්, මේ විදිහේ විවේකයක් ලං කරගන්න පුළුවන් කියලා මෙන්න මේ විදිහට එක එක කරුණ කරුණ ගෙනහල්ලා ඉදිරිපත් කරනවා. ඉතින් මේ විදිහේ සති කිහිපයක් අපි පහු කරගෙන ආවා. ඊළඟට අද දවසට යෙදිලා තියෙන වචනේ තමයි, භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන වචනේ තමයි මේ මෝහය කියන දේ. එතකොට එතන සඳහන් කරන්නේ මොකද්ද? මහණෙනි, මේ විදිහේ එක ධර්මයක් දුරු කරන්න, දුරු කරව මම උඹලට අනාගාමි භාවය අප වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ රැස්වලා ඉන්න භික්ෂුන් වහන්සේලා පිරිසට ආරාධනා කරනවා. එතකොට එහෙම ප්‍රකාශ කරලා ආරාධනා කළා, මේ පිරිස ඉදිරියේ තියන්නේ මොකද්ද වචනේ? මේ මෝහං කියන වචනේ තමයි තියන්නේ. මේ විදියට මුලාව කියන දේ එක ධර්මයක්, මේ විදිය දෙයක් දුරු කරොත් අන්න මේ විදියට විවේකයක් සැනසීමක් හොයාගන්න පුළුවන්. මේ සංසාර ගමන යන්නෙම මෝහයක් තුලින් එක්තරා විදියක. එතකොට එන්නේ මෝහය දුරු කරොත්, මෙන්න මේ විදියේ ප්‍රහාණය කරොත් මේ විදිහේ විවේකයක්, මේ විදිහේ සාන්තියක් ලං කරගන්න පුළුවන් කියන පොරොන්දුව, අපවීම තමයි භාග්‍යතුන් වහන්සේ මේ පිරිසට ලබා දෙන්නේ. එහෙම ලබා දීලා ගාථාවකුත් ඉදිරියෙන් තියෙනවා. ඒ ගාථාවත් අර කලින් දවස්වල ගාථා ඒ පද ආකාරයෙන්ම තමයි යන්නේ. වචනයක් දෙකක් වෙනස් වෙනවා. යේන මොහේන මුල්හසේ සත්තා ගච්ඡanti දුගතින්. මේ විදිහට මෝහයෙන් මුලා වෙලා සත්‍යෝ දුගතියක දුගතියට යත් තම්මෝහං සම්මදඤ්ඤාය පජහಂತಿ විපස්සිනෝ. අනේ මෝහය මනාව දැනගෙන පජහಂತಿ ප්‍රහාණය කරනවා. මේ විදිහට විපස්සිනෝ නුවණැත්තෝ පහායන පුනායන්ති ඉමන් ලෝකං කුදාචනන්ති. මේ විදිහට ප්‍රහාණය කරලා නැවත නොයෙත් මේ ලෝකයට කිසි කලෙක. ඔන්න ඔය විදිහට තමයි ප්‍රකාශ කරන්නේ. අර කලින් ගාථා වල තියුණු ක්‍රමවේදෙම තමයි මෙතන මේ මෝහය කියන ස්වභාවයට අදාළව භාග්‍යවතුන් වහන්සේ වචන කීපයක් යොදනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අදහසක් තමයි මේ රැස්වෙලා ඉන්දිය භික්ෂු පිරිස ඉදිරියේ බුදුරජාණන් වහන්සේ තියන්නේ. එතකොට මේ මෝහය කියන එක දැන් රාග, ද්වේෂ ඕවා ගැන කතා කරනකොට නම් ගොඩ දෙනෙක් අන දන්නවා. ආ මේක තමයි රාගය, මේක තමයි ද්වේෂය කියලා දැන හඳුනා ගන්න පුළුවන්. නමුත් මේ මෝහයේ තියෙන ස්වභාවය තමයි මේ නොදැනීමක්ම තමයි තියෙන්නේ. ඒක දැන හඳුනා ගන්න බැරි කමම්ම තමයි තියෙන්නේ. අල්ල ගන්න බැරි කමම්ම තමයි තියෙන්නේ. අන්න එතකොට ගොඩ දෙනෙක් පැටලෙනවා. ගොඩ දෙනෙක් හොයනවා කල්පනා කරනවා මොකද්ද මේ මෝහය කියන එක හොයනවා කල්පනා කරනවා. අන්න යම් කිසි විදියක රාගේ නම් මං අඳුරනවා, ද්වේෂේ නම් මං අඳුරනවා, මෝහය කියන එක මට හොයාගන්න බෑ කියලා ගොඩ දෙනෙක් කියනවා. ඉතින් මේ ප්‍රශ්නේම තනි කර තියෙන්නේ අර නිකන් මෝහයම තමයි. මෝහයම තමයි අන්න අර විදිහේ මුලාවක්. මුලාවක් තමයි තියෙන්නේ. මේ මුලාව දැන හඳුනන්න ගොඩ දෙනෙක්ට අමාරුයි. මොකද අර රාග ද්වේෂ කියන ඒවා නිකන් අපි හිතුවොත් නිකන් මුහුණට මුහුණ සරණට ආවත් මේ වගේ දේවල් එන්නේ නිකන් ඔළුව වටෙන් අත දාලා තමයි අල්ලන්නේ. මේ විදියට වංක විදියට තමයි අපිව යට කරන්නේ. එතකොට අපි නොදැනීම නතු වෙලා, නොදැනීම අහු වෙලා. ඉතින් එහෙම දෙයක් තියෙනවා. එතකොට මේ මෝහය කියන එක එක්තරා විදියක අන්ධකාරයක්, නොදැනීමක්, අඳුර යතපත ගෑමක් එන්නේ වගේ අර්ථකින් අපිට අඳුන්නන්න පුළුවන්. එතකොට සාමාන්‍ය දැන් අන්ධකාරයකට ප්‍රතිපක්ෂ ධර්මය මොකද්ද? අන්න ආලෝකයක්, එළියක් කියන එක තමයි ප්‍රතිපක්ෂ වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ ධර්මයේ ඔය ලෝකෝ ලෝකෝ කියන වචනේ දීලා තියෙනවා. ලෝකේ ලෝකේ කියන වචනේ පාවිච්චි වෙනවා. එතකොට මේ ලෝකය කිව්වත් එහෙම නැත්නම් අන්ධකාරය කිව්වත් ඔය දෙකම එකම තේරුම ගන්න පුළුවන් ඔය වචනේ. ඔය විදිහට ලෝකෝ කිව්වොත් මේ විදිහට මේ අන්ධකාරය කියන අර්ථෙත් ඒ තුල සැඟවිලා තියෙනවා. එතකොට මේ ලෝක නැමැති අන්ධකාරයට භාග්‍යතුන් වහන්සේ දෙන විසඳුම මොකද්ද? ආලෝක කියලා. අන්න ආලෝකෝ උදපාදි කියලා එහෙම කියන්නේ. මේ විදිහට එළියක්. එතකොට ඒ ලෝක ආලෝක කියන වචන දෙක අන්න ප්‍රතිපක්ෂ ධර්ම දෙකක්, ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් විදියට තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට අර විදියට අඳුරක්, මෝහයක්, මෝහාන්ධකාරයක් තියෙනවා. ඒ මෝහාන්ධකාරයට විරුද්ධව ප්‍රතිපක්ෂව ආලෝකයක්, එළියක් පිළිබඳ අනුශාසනාවක්, යෝජනාවක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඉතින් ඒ වගේ අදහසක් තමයි අපි ඉදිරියේ තියන්න උත්සාහ ගන්න. ඉතින් මේක අද කාලේ ලෝකෙට ගොඩාක් අදාළ දෙයක්. අද කාලේ ලෝකේ විවිධ මතවාද, විවිධ දේවල්, විවිධ අදහස් අපිට දකින්න පුළුවන්. ඒතකොට ඒවා ගැන විමසලා බැලුවොත් මේ ගොඩක් දේවල් තුල මෙන්න මේ විදිහේ මෝහයක් තමයි රජ කරවන්නේ. මෝහයක් රජ කරවන්නේ, රජ කරනවා විතරක් නෙමෙයි අන්න වටපිටාවේ ඒක අගය නොකරන කෙනෙක් ඉන්නවා නම්, ඒකට එකඟ නොවන කෙනෙක් ඉන්නවා නම් අන්න ඒගොල්ලොන්ටත් පහර දෙන තරමට, ඒගොල්ලන්ටත් එරෙහිව වැඩ කටයුතු කරන තරමට ඔන්න මේ ලෝකේ යම් කිසි විදියක වර්ධනය වෙලා ඇවිල්ලා තියෙනවා. එක්තරා ආකාරයකින් මේ වර්තමාන කාලේ කොයි රටේ වුණත් අන්න මිනිස්සුන්ට නිදහස කියන පැත්තෙන්, එහෙම නැත්නම් අයිතිවාසිකම් කියන පැත්තෙන් අන්න ඉහළම අවස්ථාවක් නෙමේ. අතීතේ බැලුවොත් ටික ටික ඉදිරියට ආපු ගමනක් තමයි තියෙන්නේ. අයිතිවාසිකම්, නිදහස් වගේ දේවල් ටික ටික වැඩි වෙලා, ටික ටික නතු කරගෙන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? නිදහස එක්ක එනවනේ වගකීමකින් වැඩ කටයුතු කිරීමක්. අයිතිවාසිකම් එක්ක එනවනේ මොලේ තමුන්ගේ තියෙන එක කල්පනා කරලා වැඩ කටයුතු කිරීමක්. අන්න එතකොට වැඩේ වරදීන්නේ ඔතනින් තමයි. නිදහස ලැබෙනවා, අයිතිවාසිකම් ලැබෙනවා. හැබැයි මේ තැනත්තට ඒක පාවිච්චි කරන්න තේරෙන්නේ ඒක ප්‍රයෝජනයට ගන්න තේරෙන්නේ නැහැ. ඒක නුවණැති විදිහට යොදවන්න තේරෙන්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? අන්න වල්බూరు නිදහසක්. වල්බూరు නිදහසක් කියන්නේ අන්න ඒ වගේ අර්ථයකට මේ කටයුතු ගැළපිලා එනවා. එතකොට මෝහය රජ කරවන ලෝකයක් තමයි මේ ලෝකේ. ඒ මෝහෙන් තමුන් මත් වෙලා විතරක් නෙමෙයි අන්න වෙන වෙන පිරිස් පවා අන්න මත් නොවන පිරිස් වලට නිග්‍රහ කරන්න පවා යන තත්ත්වයකට අද ලෝකේ මත් වෙලා තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් අපි හිතමු ඔය නිදහස හොඳට තියෙන රටවල්, ඒ විදිහේ රටවල් ගත්තොත් දැන් ඔය දකුණු කොරියාව වගේ රටක්. අන්න ඒ රටේ මිනිස්සු කතා වෙනවා දැන් මේ අන්න ෆෙමිනිස්ට් කියන අයිඩියා එකක් තියෙනවානේ. මේ සමතැන, කාන්තාවන්ට සමතැන ලැබිය යුතුයි, මේ විදියට විය යුතුයි කියලා ඔන්න වගේ අයිඩියාස් එනවානේ. අන්න ඒක නිසා මේ රටේ අන්න මේ සමාජය දෙබිඩි කරලා තියෙනවා මේ අදහස් නිසා. මේ පුරුෂයොන්ට ද්වේෂ කරන, පුරුෂයෝ මරණ තත්ත්වයකට වගේ මේ වර්ධනය වෙලා තියෙනවා. එපමණකට ද්වේෂ කරන ස්වභාවයක් මතුවෙලා තියෙනවා. ඇයි? මෙන්න මේ ලැබිච්ච දේ මේ මෝහෙන් නතු වෙලා, මේ විදියට මුලාවෙන් නතු වෙලා, තමුන් ස්ත්‍රියක් විදියට උප්පත්තිය ලැබපු බව හරි, වෙන කෙනෙක් පුරුෂයෙක් විදියට උප්පත්තිය ලැබපු බව හරි, එතකොට ඒ උපතින් ඒ ලැබිච්ච දේ අපි ප්‍රතික්ෂේප කරනවාද? ඒ වෙනුවට මේ විදියට මමත් පුරුෂයෙක් වගේ ඉන්න ඕනේ, නැත්තම් මේ විදියේ ආධිපත්‍යයක් මම ගන්න ඕනේ කියලා ඒ විදියේ මතවාදයක් වැඩි වැඩියෙන් උනන්දු කරනවාද? ඔන්න ඒ විදිහේ නොයෙකුත් අදහස් තියෙනවා. ඉතින් ගිහිල්ලා අන්තිමට ගිහිල්ලා මේ වෙන කෙනෙක්ට ද්වේෂ කරන පමණට, පුරුෂයෝට ද්වේෂ කරන පමණට මේ විදිහේ තත්ත්වයකට අන්න වර්ධනය වෙනවා. ඒ විදිහට කටයුතු කරනවා. ඊට පස්සේ ඊට එරෙහිව පෙළපාලි යනවා. ඉතින් ওই විදිහේ තත්ත්වයක් දකින්න පුළුවන්. ඉතින් ඒ රටේ මිනිස්සු වැඩිහිටියෝ කියනවා මේ මේවා නිසා මේ සමාජ දෙකට බෙදිලා තියෙනවා. ආපහු හදන්න බැරි විදිහට, ප්‍රතිසංස්කරණය කරන්න බැරි විදිහට ආපදාවක් වෙලා තියෙන්නේ. මේ ගෑනු පිරිමි මේ දෙගොල්ලෝ එකිනෙක හමු වෙලා වැඩ කටයුතු කරන්න බැරි ගණනට මේ මතවාද දුවලා තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් තව වගේ තියෙන තව එකක් තමයි අන්න ජෙන්ඩර් කතාවක්, ජෙන්ඩර් අයිඩෙන්ටිටි. මොකද්ද මේ ලිංගිකත්වය පිළිබඳ මගේ හැඳිනීම මොකද්ද? දැන් ඉස්සර ෆෝම් එකක් පුරවනකොට තියුණානේ කොටු දෙකක්, ගැහැණු පිරිමි. ඔය කැමති කොටුවක හරි කොටුවේ හරියක් දාන්න පුළුවන්. දැන් කොටු ගොඩාක් පනෝ ගන්න එන ෆයිට් එකක් දෙනවා. එන ෆයිට් එකක් දෙනවා. ඉතින් ඒ සඳහා ලොකු උත්සාහයක් දරනවා. මෙහෙම මම ඩෙන්ටිෆයි කරන්නේ මේ විදිහට. ඒකට අනුව මට අලුතෙන් මේ විදිහේ නමක් අවශ්‍යයි කියලාන්නේ විදිහට සටනකේ දෙනවා. මොනවද මේ? අන්න මෝහය තමයි මේ රජ කරන්නේ. ඒතර උපතින් ලැබිච්ච ඒ දේ ප්‍රතික්ෂේප කරනවා නම් අපි. එතනින් එහාට මෝහය මොකද්ද? මේ දරුවෙක්ට ඉස්කෝලේකට ගිහිල්ලා කියනවා නම් මේ ඔයා ඔය වැරදි බොඩි එකක තමයි ඉපදිලා තියෙන්නේ. ඔයාගේ හිත මේ කාන්තාවක්, හැබැයි පුරුෂයෙක්ගේ මේ බොඩි එකක තමයි ඉපදිලා තියෙන්නේ කියලා ඉස්කෝලේකට ගිහිල්ලා ඒ විදියට දරුවන්ට මේ විදිහේ අදහසක් ඔළුවට දානවා නම්, ඒ විදිහේ දෙයක් ප්‍රොමෝට් කරනවා නම් අන්න ඒක සමාජයකට කරන්න පුළුවන් ලොකුම විපතක් තමයි. අර උපතින් ලැබිච්ච දේ. දැන් ට්‍රම්ප් කියනවා මම ගේනවා ව්‍යවස්ථාවට මේ විදිහේ දෙයක්. මොකද්ද ගේන්නේ? මේ රටේ අඳුනගෙන තියෙන්නේ ලිංගිකත්ව දෙකයි, ගැහැණු පිරිමි. ඔච්චරයි අඳුනගෙන තියෙන්නේ. ඒක උපතින් තමයි ඒක දෙන්නේ. උපතින් තමයි ඒක ලැබෙන්නේ. එන වෙන විදිහ දෙයක් අඳුරගෙන නැහැ. ඊට අතරමැද ඒව අඳුරගෙන නැහැ කියලා ප්‍රකාශ කරනවා. මේ ස්කෝල වලට ගිහිල්ලා මේ විදිහ අදහස් ප්‍රකාශ කරන කට්ටිය සම්පූර්ණ හිරේ විලංගුවේ දාන තරමට මම නීති රෙගුලාසි ආරම්භ දෙනවා. කියලා අන්න ප්‍රකාශ කරනවා. මොකද බේරන්න බෑ, බේරන්න බෑ. එතකොට අර පොඩි දරුවෙගේ ඔළුවට වගේ දෙයක් දැම්මහම, ඔයා ඉපදිලා තියෙන වැරදි බොඩි එකක කියලා දැම්මහම, මෙයා තුන වසරේ ඉස්කෝලේ යන ළමයා හවසට ඇවිල්ලා ගෙදර ඇවිල්ලා කියනවා නම් මේ අම්මේ මේ මම මේ ගෑනු ළමයෙක් කියලා. එතකොට ඒ විදිහේ වල්බూరు නිදහසක් පමණට මේ දේ වර්ධනය වෙලා තියෙනවා. අන්න අප්‍රිකාවේ රටවල් ටික ඔක්කොම එකතු වෙලා තීරණයක් කරන් දිනා අපේ තියෙන්නේ මේ දෙක විතරයි. වෙන ඒවා නැහැ. වෙන ඒවා නැහැ. ඉතින් අර උපතින් යම් කිසි විදියක යම් කිසි අවාසනාවන්ත තත්ත්ව තියෙන්න පුළුවන්. ඒක ඉතින් මොකද කරන්නේ? කොයි දේත් ඉතින් ඔය ඩම්බෙල් කර්ව් එකක් වගේනේ තියෙන්නේ. එතකොට බෙල් කර්ව් එකක් වගේනේ තියෙන්නේ. එතකොට එක පැත්තකට බර වෙනවා, අනිත් පැත්තට බර වෙනවා, ඔහොම දෙයක් තියෙනවා. නමුත් ඒකට විරුද්ධව සටන් කිරීමද ක්‍රමේ, නැත්නම් ඒක බාර ගැනීමද ක්‍රමේ කියන එක ප්‍රශ්නයක් නේ. අන්න මේ උපතින් ලැබිච්ච එක ඒකට විරුද්ධව සටන් කරනවා නම් එතනින් එහාට තවත් මෝහයක් මොකද්ද? දැන් මේ ධර්මයේ වුණත් අන්න මේ විදිහ විවිධ පුද්ගල ස්වභාව තියෙන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ විවිධ දේ නම් වලින් විවිධ හඳුන්වීම් කළා තියෙනවා. එතකොට එහෙම නිකන් ප්‍රතික්ෂේප කිරීමක් නෑ, එහෙම වෙනස් වීම් තියෙන්න පුළුවන්. ගැහැණු පුරුෂ ගැහැණු පිරිමි කියන ඔය දෙපැත්ත යම් කිසි විදියක සම්මිශ්‍රණයක් තියෙන්න පුළුවන්. කාතුලක් තියෙනවා, පිරිමිය තුලත් තියෙනවා යම් කිසි පමණකට, ගැහැණියක් තුලත් ඒ පුරුෂ ස්වභාවයක් තියෙනවා. ඒකේ සම්මිශ්‍රණයක් තියෙන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නෑ. මේ මිනිසුන්ගේ ප්‍රතික්ෂේප විය යුතු නෑ සමාජයෙන්. නමුත් අන්න අර විදිහට මහා පරිමාණ ව්‍යාපාරයක් අත්කෘත අනිදහමක් අත්කෘත මේ දේ වර්ධනය වුණොත් අන්න මොකද වෙන්නේ? ඒකට යම් කිසි විදිහක වෙහෙසක් පීඩාවක් මතුවලා එනවා.
හරි ස්වාමීන් වහන්සේ.
හොඳයි, මොකද්ද ප්‍රශ්නයක් ආවනේ?
එහෙමයි.
ඉතින් එන්නේ විදිහේ ලෞකිකනේ අපි ජීවත් වෙන්නේ. මේ විදිහේ ස්වභාවයක් එක්කනේ අපි මේ ජීවත් වෙන්නේ. එච්චර විදිහ පමණට නිදහසක් විවේකයක් ලැබුණ බව නම් හැබෑව. ඒ නිදහස විවේකේ කොහොමද අපි පාවිච්චි කරන්නේ කියන අන්න ප්‍රශ්නේ තියෙනවා. එහෙම නැත්නම් ඔය අපි කියන්නේ මේ විදිහට ඇබෝෂන්ස් ගැන කතා කරත් ඒ වගේ තමයි. මගේ ශරීරය මට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට මට ඕන නම් මේ විදිහේ දරුවෙක් හදනවාද නැද්ද තියෙන්නේ. ඒ බඩට ආපු දරුවව මට ඕන නම් විනාශ කරලා දාන්න පුළුවන් කියලා ඔන්න ඒ විදිහේ තත්වයක්. මේ විදිහේ ස්වභාවයක් මතුවලා ඇවිල්ලා තියෙනවා. ඉතින් එන්නේ වගේ ලෝකෙක ඒ විදිහේ අමුතු මතවාද ඉදිරිපත් වෙලා තියෙන ලෝකෙක අන්න භාග්‍යතුන් වහන්සේ මේ විදිහේ මෝහයක් ගැන කතා කරනවා. මේ මෝහය පිළිබඳ අදහසක් ගෙන හැර දක්වනවා. කොහොමද මෙන්න මේ මෝහයට අපි ප්‍රතිකාරයක් දක්වන්නේ? මේ විදිහට මෝඩකමක් මුලාවක් පිළිබඳ අදහසක් කොහොමද අපි ප්‍රහාණය කරන්නේ කියන එක ක්‍රමානුකූල වැඩක්. ඉතින් ඒක ක්‍රමානුකූලව ටිකෙන් ටික සිද්ධ කළ යුතුයි. සාමාන්‍යයෙන් මේ මෝහයෙන් මත් වුණාට පස්සේ, මේ මුලාව රජ කරාට පස්සේ අනේ තැනැත්තට තමුන්ගේ ජීවිතය විනාශ කරගන්න එක, වටපිටාවේ ජීවිත විනාශ කරන එක එච්චරම අමාරු නෑ. එච්චරම අමාරු නෑ. මොකද අමුතු කොහෙදෝ තියෙන මුලාවක කටයුතු කරනවා. නොදැනීමකින් කටයුතු කරනවා. ඒකට එරෙහිව ෆයිට් කරන්න උනත් බොහොම සූදානම්. ඉතින් වැරදිලාවත් මොකක් හරි නායකත්වයක් එහෙම ලැබුණොත් මේක මගේ, මම තමයි ලොක්කා, මේ මගේ තමයි ප්‍රෝග්‍රෑම් එක කියලා අන විනාශ කළා තමයි නවත්තන්නේ. විනාශ කළා තමයි නවත්තන්නේ. මොකද අර තියෙන මෝඩකම රජකිරිල්ලක්, ඒ මෝඩකමට අනුව තීරණ ගැනීමක්, මේ විදිහේ දෙයක් තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට හරි ඔයාගේ නම් ඔයා ගන්න හොඳ නෑ නොයදස් කියන්නේ කියලා එමීට අයින් වෙන එක තමයි සුදුසු. මාරු වෙන එක තමයි සුදුසු. මොකද බේරන්න බෑ, බේරන්න බෑ. මොකද්දෝ ඔළුවේ තියාගෙන වැඩ කටයුතු කරනවා. නඩුම ගානේ මෝඩකමක් තියෙන බව දැනගෙන ඉන්නවනම්, මගේ මොලේ වැඩි දිග පළල නෑ, මගේ ඇඟ පුරාම මොලේ නෑ කියලා දන්නවනම් අන්න ඒක ලොකු ආරක්ෂාවක්. මොකද වෙන්නේ මේක හිතනවා ඇඟ පුරාම මොලේ. මේ විදිහේ අන්න ලොක්කෙක් තමයි මම, මේ විදිහේ ස්වභාවයක් තමයි මගේ තියෙන්නේ කියලා ඉතින් ඔන්න වැඩ කරනවා. මේ මගේ ඒවට මීට පස්සේ එන්න එපා. මං තමයි මේක රජ කරන්නේ කියලා වැඩ කරනවා. ඉතින් යස් සර් කියලා සැලියුට් එකක් ගැව්වා. ආයෙ නම් ඔයා සුදුසු විදියක් කරගන්න. සුදුසු විදියක් කරගන්න. එන්න පාගුවට එන්න එන්නත් බෑනේ ඊට පස්සේ. සාමාන්‍යයෙන් ඔය මේ දහමේ තියෙනවා බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රකාශ කරලා තියෙනවා බණක් වුණත් ආරාධනාවක් නැතුව කියන්න එපා. ගෙදර මිනිහා කියනවා නම් ආපහු මේ පැත්ත බලද්දී උඹ ආවාරෙන් බලන් බණ කියන්නේ කියලා ආපහු ඒ ගෙදරට යන්න එපා. ආයි පිණ්ඩපාතේවත් යන්න එපා. පැත්ත බලාතේ යන්න එපා කියලා කියනවා. මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ. ඒ වගේ අනතුරක්, ඒ වගේ ස්වභාවයක් තියෙනවනේ යන්න එපා. මොකද භික්ෂුවක් කියන්නේ මේ අනුන්ගෙන් යැපිලා ඉන්න කෙනෙන්නේ. භික්ෂුවක් කියන්නේ මේ යම් කිසි ස්ථාවර අදාගත් බැංක account ඒ විදිහේ ස්ථාවර නැති කෙනෙක්නේ. ඒතට ඒ වගේ කෙනෙක්ගේ ආරක්ෂාව පිළිබඳ භාග්‍යතුන් වහන්සේත් යම් කිසි පමණක අවදි. ඒ විදිහේ අනතුරකට, ඒ විදිහේ අනතුරු සහගත පරිසරයකට, මේ විදිහේ තර්ජන තියෙන ගෙවල් වලට යන්න එපා. මේ කියන්නේ කවුද? මේ ගයක් ගයක් මගාරින් නැතුව පිණ්ඩපාතේ යන්න කියන බුදුරජාණන් වහන්සේ. කියනවා එහෙම වෙනසක් කරන්න එපා. ගෙයින් ගෙට යන්න. හැබැයි අර එහෙම අනතුරක් තියෙනවනේ. අර එහෙම දෙයක් කිව්වනේ. ඊට පස්සේ ගෙදරට නොයයි දිහට කමක් නැහැ. ඒ වගේ තැනකින් වෙන් වුණාට කමක් නැහැ. ඒ විදිහට ආරක්ෂා වුණාට කමක් නැහැ කියලා කියනවා. අන්න ඒ විදිහේ අන්න ලෞකිකනේ අපි ඉන්නේ. එතකොට අපිට ගැටෙනවා නම් ඕන තරම් මිනිස්සු එක්ක ගැටෙන්න පුළුවන්. මම දන්නේ මගේ ජීවිතෙත් මම නොයෙකුත් අවස්ථාවල විවිධ අවස්ථාවල ගැටිලා තියෙනවා. ගැටිලා තියෙනවා මොකද? ඕම වෙන්න බෑ මෙහෙම තමයි වෙන්න ඕනේ කියලා ගැටිලා තියෙනවා. ගැටිලා ඉගෙන ගත්ත එකම දේ තමයි වැඩක් නැහැ. ගැටිලා වැඩක් නැහැ. හොඳම දේ තමයි ආයෙ නම් එහෙම කරමු කියලා ආන්න පොඩ්ඩක් තල්ලු කරලා අන්න එමීට යන්න තමයි තියෙන්නේ. එමීට යන්න තමයි තියෙන්නේ. ඒගොල්ලෝ කරගන්න නැත. සුදුසු විදියක කටයුතු කරන්න නැත. දෙන්නේ විදිහේ ශක්තියක්, එන්නේ විදිහේ ස්වභාවයක්, එන්නේ විදිහ ඔළුව බේර ගැනීමකුත් අවශ්‍ය වෙනවා. නැත්නම් මේ ලෝකේ මේ මුලාව රජ කරන ලෝකයක්. මේක ලේසි නෑ. මේකෙන් ගැලවෙනවා කියන්නේ ලේසි නෑ. එතකොට අන්න මිනිස්සු එක්ක ආරවුල් වලට ගිහිල්ලා ගැටිලා අහවර කරන්නත් අමාරුයි. දැන් සාමාන්‍යයෙන් ඔය ඒ වගේ මතවාද ගත්ත කෙනෙක් එක ගැටුණාම එයාට ජීවිතේ මරණේ එච්චර අදාළ නැහැනේ. මේ කොහේවත් යන මිනිස්සෙක් එක ගැටිලා අන්තිමට ඒ මිනිස්සයාට අනතුරක් කරලා ඝාතනය කරලා නවත්තන්නේ. අනේ බලනකොට අර මේ කොහේවත් නිතපු මිනිස්සෙක් මේ විදියට මේ දරුවෝ දෙන්නගේ තාත්තා කෙනෙක් ওই විදියට පස්සේ ආරංචි වෙන වැඩක් නැහැ පමා වැඩි. ඒක නිසා ඒ වගේ අවස්ථාවල අන්න අර විදියට ඔළුව පාත් කළා හරි ඕගොල්ලෝ තමයි දක්ෂ. ඔයාට තමයි තේරෙන්නේ මේ වගේ ප්‍රඥාවන්තයෙක් කොහෙන්නම් හම්බ වෙනවද කියලා. අන්න එහෙමිට මේ අවස්ථාව දීලා යන්නේ එක තමයි හොඳම ක්‍රමය. මොකද බේරන්න බෑ. ඒගොල්ලෝ ඒ වචනේ අහන්න සූදානම් නැහැ. ඒගොල්ලෝ පණිවිඩයක් දරා ගන්න සූදානම් නැහැ. ඒතොර ඒ වෙලාවට හොඳම දේ තමයි මේ සද්ද නැතුව ඒ අවස්ථාව දීලා යන්නේ එක. යැපිලා ගැටිලා අහවර කරන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහේ යම් කිසි විදියක ඔළුව බේරගෙන කටයුතු කිරීමකුත් විශේෂයෙන් මේ අද කාලේ වගේ ලෝකයක අවශ්‍ය වෙනවා. නැත්තම් මේක කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ. ගැටිලා තහවර කිරීමක් කරන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහේ ශක්තියක් අවශ්‍ය වෙනවා. අනිත් පැත්තෙන් අපි තුල තියෙන මේ මෝහය දුරු කිරීමක් පිළිබඳ අපි තුන තියෙන මේ අන්ධකාරය ටික ටික අඩු කර ගැනීමක් පිළිබඳ භාග්‍යතුන් වහන්සේ අපිට යම් කිසි විදියක උපදේශයක් ලබා දෙනවා. මොකද ලබා දෙන උපදේශ යම් කිසි විදියක උපන් මෝහයක් තියනවාද? එය පහ කරන්න, එය දුරු කරන්න අවශ්‍ය හේතු කවරේද කියලා අහනවා. අනේ එකම දෙයයි තියෙන්නේ නුවණින් මෙනෙහි කිරීමක්. අනු උපන් මෝහය ප්‍රහාණය කරන්න, දුරු කරන්න අවශ්‍ය දේ මොකද්ද? නුවණින් මෙනෙහි කිරීමක් අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේම යම් කිසි නූපන් මෝහයක් නූපදින්න අවශ්‍යද? අන්න මොකද්ද ඒකට අවශ්‍ය කරුණ? නුවණින් මෙනෙහි කිරීමක්. ඒ වගේ දෙයක් අවශ්‍යයි කියලා අන්න බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගයක් පෙන්වලා දෙනවා. අර කලින් ගාථාවේ තියෙනින් මොකද්ද? තං මෝහං සම්ම දඤ්ඤාය මේ විදිහට මේ මොහය හොඳ හැටි දැනගෙන දැකගෙන තමයි ඒක දුරු කරන්න පුළුවන්. මේ නුවණින් මෙනෙහි කරන්න කියන්නේ අන්නේ බැල්ම. මෙයා හොඳට අවදිව දැනුවත්ව මේක දිහා බලනවා. දැන හඳුනා ගන්නවා. මේ මෝහය මෝහය විදිහට දකිනවා. මේ අඳුර වෙනුවට එළියක් තමන් තුළ ඇති කර ගන්නවා. අන්නේ විවෘත බැල්ම විතරයි අවශ්‍ය. ඒ විවෘත බැල්මෙන් නැවත නැවත වඩනකොට පුරුදු කරනකොට ඒ බැල්ම භාවිත බහුලීගත කරනකොට අන්න මොකද වෙන්නේ? ටික ටික අර උපන් මෝහයක් තියෙනවද? එය දුරු වෙන්න ඒක හේතු වෙනවා. අනිත් පැත්තෙන් අර නූපන් මෝහය නූපදින්න හේතු වෙනවා. එකම දෙයයි තියෙන්නේ. එකම විසඳුමයි තියෙන්නේ. මොකද්ද? අර විදියට නුවණින් මෙනෙහි කිරීම. ඒ විදියට නුවණින් මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අන්න ටිකෙන් ටික ටිකෙන් ටික අන්න තේරෙනවා උපන් මෝහයක් තිබුණාද ඒක ටික ටික ප්‍රහාණය වෙනවා. නූපන් මෝහ තිබුණාද ඒව නූපදින ස්වභාවය ටික ටික වර්ධනය වෙනවා කියලා මෙතනත්තට දකින්න පුළුවන්. මෙතනත්තට හඳුනා ගන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහේ ක්‍රමානුකූල දෙයක්. සාමාන්‍ය බැල්මේ ස්වභාවය තමයි මේ බැල්ම නිකන් අපි කියන්නේ තීරණයකට බැසගෙන එහෙම නැත්නම් හැඟුම් බර වෙලා ඒ විදිහේ බලන බැල්මක් නෙමෙයි. ඒ වෙනුවට නිකන් ඔහේ බලාගෙන ඉන්නවා. තීරණයකට නොයෙලෙඹි බලාගෙන ඉන්නවා. අවදිව ඉන්නවා. ඔන්න ඔය කියන බැල්ම. ඔය කියන බැල්ම තමයි අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් දැන් ඔය කියන ඔය දැන් සර්පේක්. සර්පේක් සාමාන්‍යයෙන් වටපිටාව නිරීක්ෂණය කරන්නේ කොහොමද? සර්පේක් බලන්නේ කොහොමද? සර්පේක්ගේ බැල්ම මොන වගේද කියලා බැලුවොත් අන්න සර්පයා බලන්නේ නිකන් cold blooded විදිහට. හැඟුම් දැනීම් එහෙම නැත්තම් කොහොමද ඒක කියන්නේ? මේ විදිහට යම්කිසි ආකාරයක හැඟුම් දැනුම් වලින් තොරව මහා නිකන් බැල්මක් බලනවා. හැඟීම් දැනීම් නැති බැල්මක් බලනවා. හැඟීම් දැනීම් වලින් තොර බැල්මක් බලනවා. කියලා සාමාන්‍ය ඔය සර්පේගේ ස්වභාවය දැක්කොත් අන නිකන් මේ සතා හොඳට අවදිව බලාගෙන ඉන්නවා. ඉතින් අන්නේ විදිහට තමුන් දිහා බලන්නේ කියලා තමයි කියන්නේ. මේ විදිහට cold blooded විදිහට තමුන් දිහාම බලනවා. තමුන්වම නිරීක්ෂණය කරනවා. ඒ විදිහේ බැල්මක් නැවත නැවත පුරු කරනවා. ඉතින් සමහරු ඒකට කැමති නැහැ. සමහරු කියනවා ඇයි අප්පා එහෙම cold blooded වෙන්නේ? ඇයි ඒ විදිහට බලන්නේ? එහෙම නැතුව බැරිද නිකන් මේ යම්කිසි කරුණාබර බැල්මක්, ප්‍රේමණීය බැල්මක්, ආදරණීය බැල්මක් බලන්න කියලා. ඒ විදිහේ ආරාධනාවක්, ඒ විදිහේ යෝජනාවක් සිද්ධ කරනවා. නමුත් මෙන්න මේ ප්‍රතිපදාවම තමයි ඔන්න ඒකී බැල්ම. තීරණයකට නොයැලඹි බලනවා. හැඟීම් දැනීම් නැති බැල්මකින් බලනවා. ඒ බලන්නේ මොකක් සඳහාද? මෙන්න මේ හැඟීම් දැනීම් ගත්තා කියන්නේම අහු වෙලා ඉවරයි එතනින්. සංවේදී වුණා කියන්නේම අහු වෙලා ඉවරයි එතනින්. අර විදිහට එහෙම නැත්නම් අපි හිතමු යම්කිසි ආකාරයක තීරණයකට එළඹියා කියන්නේම අහු වෙලා ඉවරයි එතන. ඒ වගේ බැල්මක් බලලා අපිට මේ නිවැරදි දැක්ම දකින්න බෑනේ. ඒක නිසාම තමයි අවශ්‍ය වෙන්නේ නැවත නැවත පුරු කරන අන්න අර විදිහේ හැඟුම් දැනුම් වලින් තොර බැල්මක්. සර්පේක් වටපිටාව දිහා බලනා වගේ බැල්මක් බලනවා. ඒ විදිහේ දෙයක් පුරුදු කරනවා. ඔකට හරි ලස්සන කතාවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් අන්න අර යම්කිසි අවස්ථාවක. බ්‍රහ්මජාල සූත්‍රේ පටන් ගන්න පාදක වෙන ඉතිහාස කතාව නැත්නම් පසුබිම් කතාව. ඒ අවස්ථාවේ මෙන්න මේ විදිහේ දෙයක් තියෙනවා. ගුරේකුයි ගෝලේකුයි මේ විදිහට දුර ගමනක් යනවා. බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා පිරිසක් එක්කත් දුර ගමනක් යනවා. ඒතකොට බොහෝ දුරක් පයින් ගමන් කරනවා. දැන් ඉන්දියාවේ ලොකු ප්‍රදේශයක් හරහා ගමන් කළා තියෙනවා නේ පාගමනින්. සාමාන්‍ය බැලුවාම ඔය බංගලාදේශ කියන හරිය ඉඳලා අද කාලේ හැටියට බංගලාදේශ හරිය ඉඳලා පාකිස්තානයේ හරියට වෙනකන් ඔය උතුරු ඉන්දියාවේ ඒ දුර පාගමනින් ගමන් කළ දෙන පාටයි. ඒ තැන් නම් සඳහන් වෙනවා. එතකොට සාමාන්‍ය මගධේ කියන්නේ බංගලාදේශ ඩකා හරියේ එන්නේ පැති වල තමයි තියලා තියෙන්නේ. ඊට පස්සේ ශාක්‍ය දනාව කියන්නේ අර විදිහට පාකිස්තානයේ පැත්තට ටික දුරක් ගමන් කරන්න ඕනේ. කොසල් දනෝ ඒ හරිය ඔහොම අන්තිමට අනිත් පැත්තෙන් අර සඳහන් වෙන කුරු රට කියන්නේ පාකිස්තානයේ කිට්ටුව. ඉතින් ඔන්න ඔය විදිහේ දුරක් පාගමනින් මාස ගණන් ගමන් කරලා තියෙනවා. ඒතර සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට දීර්ඝ මාර්ගයක පයින් යන අවස්ථාවක්. මේ නඩයක් නේ යන්නේ. සාමාන්‍ය භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේලා පිරිසක් එක්ක යනව ඇති. ඒ වගේම ගිහි පිරිසකුත් යනව ඇති. තව වෙන අන්‍ය තීර්ථක කට්ටියත් යනව ඇති. ආරක්ෂාව සඳහා නඩයක් විදිහට ගමන් කරනවා. දානෙත් හම්බ වෙනව ඇති සමහර විට ඒ පිරිසකින්. ඉතින් ඔන්න ඒ විදිහට යනකොට මෙතන ඉන්න ගුරේකුයි ගෝලේකුයි. මේ දෙන්නා ගුරුන් වහන්සේ මොකද කරන්නේ මේ ගුරයි ගෝලයයි. ගුරුන් වහන්සේ මොකද කරන්නේ යන දිගට මග දිගට රාත්‍රී නවාතන් ගන්න වෙලාවටත් මේ බුදුන්ගේ අගුණ කියනවා ධර්මයේ අගුණ කියනවා සංඝයාගේ අගුණ කියනවා. ඕක තමයි යා කරන වැඩේ. ගෝලයා මොකද කරන්නේ? ගෝලයා මග දිගට යන ගමන් අර රාත්‍රී නවාතන් ගන්න ගමන් ඒ හැම වෙලේම අන්න බුදුන්ගේ ගුණ කියනවා ධර්මයේ ගුණ කියනවා සංඝයාගේ ගුණ කියනවා. ඔන්න ඒ විදිහේ ස්වභාව දෙකකින් මේ දෙදෙනා කල්ගත කරනවා. ඉතින් මේක මේ වටපිටා ඉන්න කට්ටියට බලා ඉන්න බෑ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් රැස් වෙලා කියනවා බලන්න මේ දෙන්නා මේ කෙනෙක් මේ විදියට බුදුන්ට දොස් කී කී ගමන් කරනවා මේ විදියට මේ රැතිස්සේ දවල් තිස්සේ මෙහෙම කටයුතු කරනවා. එයාගේම ගෝලයන් නාට මොකද මේ තරුණයා බලන්න මේ විදියට බුදුන්ට ප්‍රශංසා කරමින් කල්ගත කරනවා. ධර්මයට සංඝයාට ප්‍රශංසා කරමින් කල්ගත කරනවා. කේලොන් නොවේ විදිහ කතා බහක යෙදෙනවා. ඒතර දැන් අද කාලෙත් වගේනේ අද කාලෙත් බුදුන්ට ධර්මයට සංඝයාට බයින්න කටින ඕන් තරම් හොයාගන්න පුළුවන්. මේ විදිහේ කටි ඉන්නවා. ඊට පස්සේ අනිත් පැත්තේ හාමුදුරුවෝ රෙදි උස්සගෙන සිවුරු උස්සගෙන ගිහිල්ලා අන්න පැමිණිලි දාලා උසාවි දාලා ආර විදියට කූඩු කරලා ICC PR දාලා කොහොම හරි අනිත් පැත්තට ෆයිට් කරනවා. ඉතින් ඒ දෙකොල්ලන්ටම හරියන අදහසක් නියම ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රකාශ කරන්නේ. මොකද්ද කියනවා මහණෙනි මේ දැන් එක්කෙනෙක් දොස් කියනවා. හරි දැන් එතකොට දැන් උඹලට ඕක ඇහුනහම මේ විදියට බුදුන්ගේ දොස් කියනවා ධර්මයේ දොස් කියනවා සංඝයාගේ දොස් කියනවා මේ විදියට ඇහුනහම උඹලා සාමාන්‍යයෙන් ක්‍රෝධ හිතක් ද්වේෂ හිතක් ඇති කරගත්තොත් උඹලට ඒ කියන කතාව නියම විදියට හඳුනගන්න දැනගන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට ඉතින් අර හාමුදුරුවන්ට අමාරුවෙන් හරි පිළිගන්න වෙනවා එහෙම හඳුරන්න බෑ. හැඟුම් බරයි. හැඟුම් බර වුණාම හඳුනගන්න බෑ කියලා නිවැරදි ස්වභාවය දැනගන්න බෑ කියලා අර ස්වාමීන් වහන්සේලා පිළිසුදු දෙනවා. එතකොට එන්න එක තමයි මහණෙනි. එහෙනම් මේ විදියට කෙනෙක් බුදුන්ගේ දොස් කියන්න පුළුවන්. ධර්මයේ දොස් කියන්න පුළුවන්. සංඝයාගේ දොස් කියන්න පුළුවන්. නමුත් උඹලා ඒකට කෝප හිතක් ඇති නොකරගන්න හික්මෙන්න ඕනි. ඇයි ඒ? එහෙම කෝප හිතක් ඇති නොකරගත්තොත් උඹලට පුළුවනි මෙන්න මේ කියන කතාවේ නියම ස්වභාවය දැන හඳුනගන්න. හැඟුම් බර නොවුනොත් උඹලට පුළුවනි මේ කියන කතාවේ හරි වැරද්ද ප්‍රමාණාත්මකව දැන හඳුනගන්න ප්‍රමාණ කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ අන්න ප්‍රකාශ කරනවා. අන්න බලන්න අර විදියට මේ බුදුන්ගේ දොස් කියනවා සංඝයාගේ දොස් කියනවා ධර්මයේ දොස් කියනවා කියලා අර කියපු හාමුදුරු ටිකට තමයි මේ කියන්නේ. ඊට පස්සේ අනිත් පැත්තට කියනවා දැන් ආරයා ප්‍රශංසා කරනවා. හරි බුදුන්ගේ ධර්මයේ සංඝයාගේ ගුණ කියනවා. දැන් යා කියන එකට මනාප හිතක් ප්‍රේම හිතක් ඇති කරගත්තොත් අන්න මොකද එතකොට මේ කියන කතාවේ ඇත්ත බොරු දැනගන්න පුළුවන්ද කියලා අහනවා. අන්න ආපෝ කියන වෙනව නෑනේ බෑනේ කියලා. ඊට පස්සේ කියනවා ඒකනේ මහණෙනි එහෙනම් අන්න කෙනෙක් මේ විදියට ප්‍රශංසා කරන්න පුළුවන්. හැබැයි උඹලා ඒකට අහු වෙන්න එපා. උඹලා ඒකේ සිත මේ විදියට සතුටු කරවන්න එපා. ඒකේ මුලා වෙන්න එපා. අර විදියට ද්වේෂේ මුලා වෙන්නත් එපා. මේ විදියට මේ මුලා වෙන්නත් එපා. එහෙම නැත්නම් අර විදියට නින්දාවේ මුලා වෙන්නත් එපා. මේ විදියට ප්‍රශංසාවේ මුලා වෙන්නත් එපා. මොකක්ද ඒකට හේතුව? අන්න එහෙම හැඟුම් බර වුණ ගමන් අපිට නිවැරදි බැල්ම බලන්න බෑ. නිවැරදි ස්වභාවය දැකගන්න බෑ. අන්න ඒක තමයි වැඩේ. ඒක තමයි දැන් හික්මීම. එතකොට අද කාලෙට කොච්චර ආදාරද බලන්න. අනේ කෙනෙක් බුදුන්ගේ දොස් කියන්න පුළුවන්. බුදුන්ගේ දොස් කියන්න පුළුවන්. එතකොට අපි හිතමු ඒකෙන් ආයකට අපි ඊරේ ලංගුවේ දාන්න ෆයිට් කරන්න ඕනේද නැහැ. භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ කියන කතාව මොකද්ද කියලා හරියට දැනගන්න. මේ හැඟුම් බර නොවි මේක දිහා බලන්න. ද්වේෂසිතක් නැතුව මේක දිහා බලන්න. අනිත් පැත්තෙන් ප්‍රශංසා කරන කට්ටියගෙන් තමයි වැඩියම භයානක. බුදුන්ගේ ගුණ පැවිසි අතරේම බුදු ගුණ කියාගෙන ධර්මයේ ගුණ කියාගෙන සංඝයාගේ ගුණ කියාගෙන ඉන්න කට්ටිය ඉන්නව නේද? යටින් මොකක් හෝ ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්. දන්නේ නැහැ. ඒක නිසා ඒ කියන අදහස කෙසේ වෙතත් පොඩ්ඩක් බලන්න මේක පිටිපස්සේ මේ මේකට අහු නොවි කුඩු ව්‍යාපාරයක් කරනවද දන්නේ නැහැ. කියන්න බෑ. කියන්න බෑ. අර කියන්නේ නිකන් වැඩියම් පව් කරන එමු තමයි මේ හොන්දර සද්දෙන්ම සාදු කියන්නේ කියලා. මහා සද්දෙන් සාමාන්‍ය ගියාම සාදු සාදු කියන කීප දෙනෙක් ඉන්නව නේද? අන්න ඒ දෙන්න දෙතුන් දෙනා අලලා බැලුවොත් අන්න සමහරවිට වැඩියම් පව් කරන කට්ටිය වෙන්න පුළුවන්. ඉතින් ඔන්නෝම අමුතු සමාජයක් මේක. ඒ වගේ සමාජයක් එක්ක හික්මෙන්න ඕනේ ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අර මිනිහා දොස් කියනවා. ඒක නං ගැටලුවක් නෑ. ඒ දොස් කියන එකට කෝපයක් ගන්න එපා. කෝපයක් නොගෙන ඉන්න උඹලා හික්මෙන්න ඕනේ. මෙයා ප්‍රශංසා කරනවා. ඒක ටිකක් අරිට වැඩිය භයානකයි. මේකේ මුලා නොවෙන්න, මේකේ මේ ප්‍රිය ගතියක් ඇති නොකරගන්න උඹලා හික්මෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ආකාරය හික්මෙන්න ඕනේ කියලා තමයි කමඨහන සුද්ධ කරන්නේ. ඉතින් අර හාමුදුරුවන්ට යන්නේ නම් නැති වෙනවා. මොකද දැන් ගියේ එකක් අරගෙන. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ ආපු පිරිසගේ කමඨහන සුද්ධ කරනවා. එහෙම වුණාට කමක් නැහැ. හැබැයි මෙහෙම හික්මීමක් තියෙනවා. නින්දාවේදී ප්‍රශංසාවේදී හික්මීමක් තියෙනවා. මොකද්ද? අන්න නින්දා කරනකොට ද්වේෂසිත ස්වභාවිකයි. සාමාන්‍යයෙන් ඊමේල් එකක් ආවත් සනීකව නිකන් රිප්ලයි එකක් දාන්න ඕනේ, මෙහෙම කියන්න ඕනේ, ඉඳපම්බට දෙන්නම් කියලා වගේ හිඟීමක් එනවනේ. ඒ වෙලාවට පොඩ්ඩක් අන්න රිප්ලයි නොකර පොඩ්ඩක් හිඳියොත්, පෑඩ් දෙකක් ගෙවුනොත්, මේල් එක අර තියෙන හදිස්සිය පොඩ්ඩක් මග අරින්න පොඩ්ඩක් කියලා බැලුවොත්, එහෙම නැත්නම් ඩ්‍රාෆ්ට් එකේ යවන්න නැතුව තියලා බැලුවොත් අන්න සමහර විට පැකින් දෙකකින් තේරෙන්න පුළුවන්. අන්න එච්චරම සැර එකක් නෙමෙයි මේ යක් කියලා තියෙන්නේ. යක් කියලා තියෙන්නේ මේ මානසික පැත්තක්. මම අර ද්වේෂෙන් කියවපු නිසා මට තේරුණේ නැත්තේ. කලින් ඊමේල් එක මාපව කියවලා බැලුවොත් සමහර විට වෙනස් අදහසක් එන්නත් පුළුවන්. කලින් මැසේජ් එක මාපව කියවලා බැලුවොත් වෙනස් අදහසක් එන්නත් පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අන්න ෂණිකව අපි රිප්ලයි කරනවානේ. ෂණිකව අර විදියට ප්‍රතිචාර දක්වනවානේ. ඊට පස්සේ ඉතින් ආයි මුණ බලන්න බෑ. ඊට පස්සේ ඉතින් බොරුවට වටපිටාවෙන් මුණ කියාගෙන ආවට වැඩක් නැහැ. ආපහු පේමේට ආවට වැඩක් නැහැ. දැන් කියලා ඉවරයිනේ. කියලා ඉවරයි. ඉතින් එන්නේ වගේ වෙලාවට අපිට පුළුවන් ද මේ නින්දාව නම් හරි. පොඩ්ඩක් මේකෙන් දුරස් වෙලා ටිකක් වෙලා ඉන්න. මන් දන්නේ ඔය රැකී රක්ෂා කරන කට්ටියට ඔවා කරන්න පුළුවන්ද කියලා. මන් දන්නේ ඉස්සර ඔය වැඩ කරන කාලේ මේල් එකක් ආවම මෙච්චර වේගයකින් රිප්ලයි කරන්න ඕනේ, ඉක්මනට රිප්ලයි කරන්න ඕනේ කියලා ඉතියට දැන් එහෙම නැහැ. දැන් එහෙම හදිසියක් නැහැනේ. දැන් එහෙම ජොබ් එකක් නෙමෙයි කරන්නේ. දැන් පොඩක් දවසක් වාත කරලා බලනවා. වරුවක් වාත කරලා බලනවා. එතකොට යාම අන්තිමට ආපහු මේල් එකක් එවනවා. හරි හාමුදුරනේ වැඩේ හරි දැන් ඕන්නේ නැහැ. මම ඔබ වහන්සේ ඇප්‍රූව් කරනවා නම් මෙන්න කරනවා කියලා ඕන්න දෙක්කෙනෙක් කියනවා. මම සද්ද නැතුව දවස් පැයක් දෙකක් තුනක් වරුවක් ඉඳලා බලනකොට ඕන්න ඒ වෙන කෙනෙක් එයාට උපදෙස් දීලා ඇප්‍රූව් කරලා ප්‍රොසෙස් එක ඉවරයි. ඉතින් හරිනේ. එතකොට ඉතින් නෑනේ. දෙයක් නෑනේ. අන්න එක්කෙනෙක් මේ බබෙක් වැද්දුවා, අනිත් එක්කෙනා ගිහිල්ලා අස්සම් කර අපි යගේ කොටුවේ. ඉතින් ඕකට එරෙහිව අපි සටන් කරන්න යන්න ඕනේද නෑ. ඉතින් එයාට බාධා දන්නත් හොඳයි. ආරයට පියාගේ කොපිය අස්සම් කරන්නත් හොඳයි. එන ඔය දෙන්න ඉතින් හදාගන්න බබාව කියලා. ඉතින් ඔය පොඩි ටැග්ගක් රෝස පාට නැත්නම් නිල් පාට මොන හරි ටැග්ගක් යවන එක තමයි ක්‍රමවේදී. අන්න ඒ විදිහට අපිට පුළුවන් ද මේ වගේ අවස්ථාවක මේ වගේ දේවල් වලට මුලා නොවි ඉන්න, හැඟුම් බර නොවි ඉන්න, අර විදිහ හැඟීම් දැනීම් රහිත බැල්මකින් බලන්න පුළුවන් ද කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ මේ සිද්ධ කරන්නේ. ඒ දේ සිද්ධ කරනවා නම් කෙනෙක් නිඳා කරාට නිඳාවෙන් අපිට හානියක් නැහැ. කෙනෙක් ප්‍රශංසා කරාට ඒ ප්‍රශංසාවෙන් විශේෂයෙන් හානියක් නැහැ. මොකද හේතුව මෙයාගේ බැල්ම අර නින්දා ප්‍රශංසා විනිවිද දකිනවා. විනිවිද දකිනවා. ඒ වගේ ශක්තියක් මෙයාගේ බැල්මේ තියෙනවා. සමහර විට මුලදී නැහැ. ආපු ගමන් නැහැ. නමුත් පෑද්දයක් යනකොට හරි එනවා ඒ විනිවිද භාවය. විනිවිද දකින්න බැල්ම බලන්න පුළුවන් පෑද්දයක් යනකොට. අන්න අර විදිහට සර්පෙක් මේ ලෝකෙ දිහා බලනවා වගේ කෝල් බ්ලඩඩ් විදිහට මේ මේ දේවල් දිහා බලනවා. ඒ බැල්ම තමයි පුරුදු කරන්න කියන්නේ. ඒ බැල්ම තමයි මේ මුලාවට තියෙන එකම ප්‍රතිකර්මය. එකම ප්‍රතිකර්මය ඒක. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපි ඉතින් අහනවා කෝ ද්වේෂේ නම් තියෙනවා තමයි. රාගේ නම් තියෙනවා තමයි. නමුත් මේ මෝහය කියන එක පේන්නේ නැහෙනි. මේ මෝහය කියන එක අල්ලන්න බෑනි. මේ මෝහය කියන එක හොයන්න බෑනි. කියලා කියනවා. කියලා කියනවා. අන්න අර විදියට ප්‍රකාශ කරනවා. මොකද්ද තින් කරන්න තියෙන එකම දේ? අන්න අර විදියේ බැල්මක් පුරුදු කරන්න. අර විදියේ බැල්මක් පුරුදු කරන්න නැවත නැවත පුරු කරන්න. පුරු කරනකොට කරනකොට තේරෙන අන්න උපන් මෝහයක් තියුණාද? ඒක දුරු වෙන්නත් මේ බැල්ම හේතු වෙනවා. අනිත් පැත්තෙන් නූපන් මෝහයක් තියුණාද? ඒක නූපදින්නත් මේ බැල්ම හේතු වෙනවා. ඔන්නෝක තමයි නියම ප්‍රතිපදාව. ඊළඟට අනිත් පැත්තෙන් මේ බැල්ම සිය දහස් වරක් නැවත නැවත හුරු කළ යුතුයි. කෙනෙක් සාමාන්‍යයෙන් ඔය අලුතෙන් මේ වගේ දෙයකට එන කෙනෙක් එයාට තියෙනවානේ පොඩි ගායකුත්. ඒ ගායත් එක්ක එයා අපි හිතමු රාගයක් ආවත් ද්වේෂයක් ආවත් මේ මේ සියල්ල මේ ඔක්කොම දැනගන්න ඕනේ මෙන්න කෙලෙස් මං ඔක්කොම අඳුර ගන්න ඕනේ කියලා නිකන් අර නිකන් මොකද්ද කේවල පරිසුද්ධියක් දිහාවට මේ ප්‍රතිපදාව අරගෙන යන්න උත්සාහ ගන්නවා. සාමාන්‍යයෙන් හිතිවිල්ලක් ඇඟීමක් අහම ඒක යම් කිසි විදියක කඩලා විඳලා පරීක්ෂා කරලා අන්වීක්ෂ දාලා ওই විදියට වැඩ කටයුතු කරන්න යනවා. සාමාන්‍යයෙන් එක පැත්තකින් හොඳයි ඒ අදහස. නමුත් අනිත් පැත්තෙන් ඔය කපලා කොටලා අන්වීක්ෂ දාලා ඔය ටික බෙදලා බලලා ඔය සෛල බලලා ඔක්කොම හවර කරන අතරේ ඒ කාලය ඒ කාලේට මොකද උනේ? ඒ කාලේ තනිකර අර කොස්සේ මුලාවක් නේ මේ රජ කරන්නේ. ඒ කාලේ කවුන්ට්ස් නැහැ. අරක විතරයි ඔළුවේ වැඩ කරන්නේ. ඉතුරු ටික ඔක්කොම අගැරිලා. ඉතින් මොනව වුණාද දන්නේත් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් සාමාන්‍යයෙන් තියෙනවා. එතකොට අපි සාමාන්‍ය අලුත් කෙනෙක්ට කියනවා මේ ඔච්චර ඉතිලි පස්සේ එලවන්න ඕනේ නැහැ. ඔච්චර කෙලස් පස්සේ එලවන්න ඕනේ නැහැ. ඒ වෙනුවට ඔයාව වැඩේ කරන්නකෝ. මොකද්ද වැඩේ? අන්න අර බැල්ම නැවත නැවත පුරුදු කරන්න. රුස්මක් වැටෙන වැටෙන බව දැනගන්න. පියවරක් තබන තබන බව දැනගන්න. අර දේවල් ඔක්කොම පරිබාහිර දේවල්. පරිබාහිර දේවල්. ඒක ඔස්සේ අපි යන්නේ නැහැ. මේ විදිහට කෙලස් මේ විභජනය කළා බෙදලා කපලා කොටලා බලන්නේ යන්නේ නැහැ. ඇයි ඒ? කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. කෙනෙක් කියනවා මේක මේ කෙලස් කියන ඒවා දනිමින් දකිමින් මේ ප්‍රහාණය කරන්න තියෙන්නේ ඇයි එහෙම යන්න එපා කියන්නේ කියලා හිතනවා. මොකද හේතුව මේක මේ දවසක දෙකක වැඩක් නෙමෙයි. මේක ඊට වැඩිය බොහොම දීර්ඝ වැඩක්. එතකොට මේ තැනත් අපි හිතමු මේ තැනතර ලැබිලා තියෙන උපදෙස තමයි ওই වැඩිය ඕපස එලවන්න එපා ඒවා ආපු දෙන්න. ඒවා රෙසිස් කරන්න ඕනෙත් නැහැ. අර සුසුකි රෝෂි කියනා වගේ ඉස්සරහ දොර ඇරලා පිටිපස්සේ දොරත් ඇරලා උඹ ඉස්සරහ දොරෙන් ඇවිල්ලා පිටිපස්සෙන් ඵලයන් පිටිපස්සේ දොරෙන් ඇවිල්ලා ඉස්සරහෙන් ඵලයන් නැත්නම් ඉස්සරහ දොරෙන් ඇවිල්ලා ඉස්සරහෙන් ඵලයන් පිටිපස්සේ දොරෙන් ඇවිල්ලා පිටිපස්සෙන් ඵලයන් ඕන විදිහක ඵලයන් මේ හිතවිලි හැංගීම ඕන විදිහක එහෙම ඇවිල්ලා ඵලයන් හැබැයි ගේ මැද ටී පාටි එකක් දාන්න යන්න එපා ග්‍රීන් ටී සර්ව් කරන්න යන්න එපා ඒගොල්ලන්ට ආයි කියන්නේ මේ මේ එන්න යන්න දෙන්න හැබැයි මේ ආගන්තුක සත්කාර කරන්න යන්න එපා. එන්ටර්ටේන් කරන්න යන්න එපා. අන්නේ හික්මීම ඇති කරගන්න කියලා කියනවා. ඒ සඳහා අවශ්‍යම දේ තමයි මේ කයක දැනීම. කයක දැනීමකට යොදවලා තියෙනවා. උඹලා ආපු දියකින් ඵලයල්ලා. ගැද්දුවක් නැහැ. එන්න එපා කියලා නෑ මම. ඔන්න ඉස්සරහින් එන්න පුළුවන් ඕනනම් පිටිපස්සෙන් යන්න පුළුවන්. පිටිපස්සෙන් එන්න පුළුවන් ඉස්සරහින් යන්න පුළුවන් ඕන විදිහක කම්බිනේෂන් එක ඔය දොරවල් දෙක ඇරලා තියෙන්නේ. ඕන විදිහක යන්න පුළුවන්. හැබැයි අන්න ටී පාටි වලට එන්න අහන්න එපා. අර විදියට එන්ටර්ටේන් කරන්න ඉල්ලන්න එපා. ඔන්න ඔය බැල්මෙන් නැවත නැවත මෙන්න මේ කායක හැඟීමක්, කායක දැනීමක් එක්ක ඉන්න කියන ආරාධනාව තමයි සිද්ධ කරන්නේ. ඒක මෙයා දවසක් දෙකක් නෙමෙයි, සතියක් දෙකක් නෙමෙයි, මාසයක් දෙකක් නෙමෙයි, මේ විදිහට ටිකෙන් ටික නැවත නැවත පුරුදු කරනවා. පුරුදු කරනකොට මොකද වෙන්නේ? පුරුදු කරනකොට වෙන දේ තමයි අන්න මේ තැනතර දැක ගන්න පුළුවන්. මේ විදිහට කෙලෙස් බලන්න ගියේ නෑ මම, කෙලෙස් බලන්න ගියේ නෑ. නමුත් මේ කරන පුහුණුවේ අතුරු ප්‍රතිඵලයක් විදිහට අපි කියන්නේ අර බයි ප්‍රොඩක්ට් එකක් කියලා. බයි ප්‍රොඩක්ට් එකක් විදිහට තේරෙනවා මෙන්න මේ වගේ එව්වා තමයි එන්නේ. මෙන්න මේ වගේ කෙලෙස් තමයි රජ කරන්නේ. මෙන්න මේවා තමයි මට ප්‍රශ්නයි කියලා අන්න ටික ටික මේ දැනත්තට අන්න අර වටපිටාවේ පරිසරෙත් පෙනෙන්න පටන් ගන්නවා. මොන වගේ පසුබිමකද මේ හුස්ම තියෙන්නේ? ඒක රතු පාට පසුබිමක්ද, නිල් පාට පසුබිමක්ද කියන එක ටික ටික මේ දැනත්තට පේන්න පටන් ගන්නවා. අන්න මොකද උනේ, මේ හුස්ම බලන අදහස තියෙන්නේ. නමුත් ඒ වටපිටාවේ ගෙතෙන්නේ මොන වගේ හිතිවිලිද? කෙලින් බලලා නෙමෙයි. කෙලින් බලලා නෙමෙයි. ඒකයි මම මේ නැවත නැවත කියන්නේ වෙනුවට. අන්න සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ඔහේ නිකන් පුරුදු කරගෙන යනවා. කායානුපස්සනාවක, කායානුව ගියපු සිහියක හිත පවත්තනවා. පවත්තනකට පවත්තන මොකද වෙන්නේ? මේ පසුබිමේ ඉන්න උන් ටිකක් පේනවනේ. ඒක පේන්නේ තායි විනිවිද යන බැල්මකින් පේන්නේ. අර දවසක් බැලුවා අඳුරගත්තා වගේ නෙමෙයි. දැකලා 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 අන්න පේනවා මේ විදිහේ පසුබිමක තමයි මේ කාය අනුපස්සනාව ගෙතෙන්නේ. මොනවද පසුබිම? අන්න රාග පසුබිම, ද්වේෂ පසුබිම, ඉරිසියා පසුබිම, එහෙම නැත්නම් වෙන මොකක් හරි පසුබිමක්. ඔන්න ඔය විදිහේ තමුන්ගේ ස්වභාවයම ටිකෙන් ටික දැනගන්න පුළුවන්. තමුන්ගේ ස්වභාවයම ටිකෙන් ටික දැකගන්න පුළුවන්. ඔන්න ඕක තමයි නියම කෙලෙස් ප්‍රහාණය වෙන ක්‍රමය. මම නතෝ නිකන් ඕගොල්ලන්ට තියෙන අදිත්‍යයට අදම බෙදලා අදම කඩලා අදම කපලා වෙන් කරන්න ඕනේ කියලා කිව්වට එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. එහෙම නෙමෙයි මේ ප්‍රතිපදාව යන්නේ. ඒ වෙනුවට අන්න නැවත නැවත කාය අනුවදී පුසියක් එක ඉන්න. ඉන්නකොට ඉන්නකොට ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට දන්නේම නැතුව අන්න මම මේ වගේ හැඟීම් දැනීම් නැති කෙනෙක්. මගේ මේ විදිහේ මුලාවල් මෝහයක් තියෙනවා. මගේ මේ ද්වේෂයක් තියෙනවා. මම මේ විදිහට තමයි කටයුතු කරන්නේ. මම මේ වගේ දේවල් වලට තමයි ඇවිස්සෙන්නේ කියලා අන්න අර මෙතනදර ටික ටික ඒක ග්‍රහණය වෙනවා. ඉතින් හදිස්සියක් නැහැනේ. හදිස්සියක් නැහැනේ. හදිස්සියක් තියුණොත් මේ ප්‍රශ්නේ තියෙන්නේ. හදිස්සියක් තියුණොත් තමයි අදම කරලා ඉවර කරන්න ඕනේ. මෙච්චර කාලෙකින් ඉවර කරන්න ඕනේ. මෙහෙම ඉවර කරන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ හදිස්සියක් තියුණොත්. එහෙම නැහැ. ඔය නිකන් අන්න ඉන්නවා. වැටිලා ඉන්නවා. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා. එහෙම එහෙම ඉන්නකොට සතියක් දෙකක්, මාසයක් දෙකක්, අවුරුද්දකක්, අවුරුද්දක් දෙකක් ඉන්නකොට තේරෙනවා අන්න ටික ටික නොදැනීම අන්න මොකද වෙලා තියෙන්නේ. අන්න උපන් මෝහය තියුණාද? ඒක ප්‍රහාණය වෙලා තියෙනවා යම් පමණකට. නූපන් මෝහයක් තියුණාද? ඒක නූපදින ස්වභාවයකට පත් වෙලා තියෙනවා යම් පමණකට. මොකද්ද හේතුනේ? අන්න අර බලපු බැල්ම. ඇයි කෙනෙක් ආවේ සතිපාසලේ එහෙම කාලයක් දැසේ වැඩ කරන කෙනෙක්? මෑන්න මම දැකලා තිබුණෙත් නෑ. කුටිය වටේ මුකෙද්දෝ කරගෙන පළවෙනි පාර බැලුවා, දෙවෙනි පාර බැලලා තමයි අඳුරගත්තා. ආ මේ මෙයානි කියලා. ආ මේ මෙයානි කියලා. මේ දෙයින් zoom එකෙන් පෙන්නනා වගේ නෙමෙයි. zoom එකෙන් පෙන්නන විදියට නෙමෙයි පුද්ගලයා හැබැයින් දැක්කහම. එයාත් කියනවා ස්වාමීන් වහන්සේ හැබැයින් දැක්කහම zoom එකේ පෙන්නනා වගේ නෙමෙයි. ඔබ වහන්සේ zoom එකේ ඉන්නේ නිකන් කැමරාවට පාලින් වගේ, අපිට එතකොට ඉතින් වැඩි උස නෑ වගේ. දැන් නිකන් මේ වගේ දෙකක් විතර උසට පේනවා. දෙකක් විතර උසට පේනවා. ඔන්න ඔය විදියට අන්න ඉතින් දැක්කා. පළවෙනි කාලයකට පස්සේ පළවෙනි පාරට මේ දන්න අඳුරන කෙනෙක්. හැබැයි දැකගත්තේ ඊයේ තමයි. ඒතර මෙයා කියනවා මේ මමත් ඉතින් ඔය ඔෆිස් එකේ පොඩ්ඩක් ඔය කට්ටිය ඉතින් ඔය බොන පාටි එකක් එහෙම තියෙනකොට මමත් ගිහිල්ලා ඉන්නවා. ඉන්න හේතුව මොකද්ද? ඉන්න හේතුව තමයි මගේ මේ ජොබ් එකට අදාළයි ඒ පිරිස එක්ක යම් සිදියක හොඳ සම්බන්ධතාවයක් පවත්වන එක. ඒකින් තමයි මම ඉන්නවා. බයික් කකා සෝඩා විදි ඉන්න හාමුදුරනේ කියන. ඉතින් කියනවා මේගොල්ලෝ එයාගේ සමට අහනා සුද්ධ කරපු අවස්ථාවක් පිළිබඳ. මෙයාගේ අර පිරිස කියනලු මෙයාට ඔබ ඉතින් MLA ම 24/7 සිහියෙන් ඉන්න යන්නේ. පොඩ්ඩක් අසිහියනොත් ඉඳපන්. පොඩ්ඩක් අසිහියනොත් ඉඳපන්. කියලා අර කට්ටිය මට කිව්වයි කියලා මෙයා කියනවා. අනේ බලන්නකෝ ඉතින් ඒ වගේ කට්ටියකින් හරි ඔය වගේ කමඨාන සුද්ධ කරගන්න ලැබිච්ච එක කොච්චරනම් වටිනා අවස්ථාවක්ද. ඔය සිහිය පුරුදු නොකරපු කට්ටිය තමයි වැඩි හරියක් 24/7 සිහියෙන් ඉන්න යන්නේ. මොකද සිහියෙන්මයි ඔන්න ඇඟිලි හෙලෙව්වත් සිහියෙන් කියලා ඇඟිලි තොලලා පෙන්නනවා. බොරුව තියෙන්නේ තනි කර. බොරුව තියෙන්නේ. සිහිය පුරුදු කරා කාට තේරෙනවා සිහියට වැඩි තියෙන්නේ අසිහිය. මම ඔච්චර සිහියෙන් ඉන්නවා සිහියෙන්ම කරනවා කියලා කියන්න පුළුවන්ද? ඒ කියලා නවත්තන්නේ නැහැ. ඊට පස්සේ ගෙනහල්ලා අන්දලා අන්තත්වත් අරගෙන ඇවිල්ලා පළන්දවන්න හදන වටපිටාවේ ඉන්න කට්ටියටත් ස්වාමීන් වහන්සේලා නම් ඉතින් 24/7 සිහියෙන් ඇති. මේ විදිහට කරනවා ඇති. මේ විදිහට දවසට පැය 8ක් විතර භාවනා කරනවා ඇති. කියලා ඔන්නෝම ඇවිල්ලා අර අන්තත්තු පළන්දවන්නත් යන අනිත් කට්ටියට. අනේ මම නම් දවසක් කිව්වා. අනේ මම නම් නැහැ. මාව එහෙම ඔය කොට දාගන්න එපා. යන්තම් අමාරුවෙන් පැයක් දෙකක් හරි සක්මන පරියන්කයක් කරගත්තොත් ඒකත් ලොකු දෙයක්නේ. ඒකත් ලොකු දෙයක්නේ. අන්න පොඩ්ඩක් හැම වෙලේම සිහියෙන් ඉන්න ඕනේ නෑ. ඒ වෙනම පොඩ අර බේබදු සෙට් එක කියන කමට අහන වගේ පොඩ්ඩක් අසිහියනොත් ඉඳපන්. අවුලක් නෑ ඒක. අවුලක් නෑ. ඔය විදිහට 24/7 සිහිය ගැන කතා කරන්නේ පැහැදිලි චෝදනාවක් නගන්න පුළුවන්. කරලා නෑ, පුරුදු කරලා නෑ. ඔය පොතක් ගිලලා තියෙන්නේ. පොතක් ගිලලා තියෙන්නේ පොතේ පොතේ තියෙනවා තමයි ඔය කියවන්නේ. නැත්තම් කාගේ හරි මොකක් හරි එකක් කටපාඩම් කරගෙන ඒක කියවනවා. හොඳට හොයන්න පුළුවන් ඒ අර වචනම දානවා. ඉතින් ඉවසලා බැරි තැන හිටපු ගමන් කියවෙනවා. ඔය කටපාඩම් කරගත්තේ මට නම් කියන්නේ නෙපා. කටපාඩම් කොහෙද කවුද කටපාඩම් කාගේවද කියලා ඔන්නේ ඉතින් අහනවා. මොකද වැදුණා, හරියටම වැදුණා. ඒක තමයි වැඩේකින් ඉඳා පොඩ්ඩක් නිකන් මේ වෙච්චර හදිස්සි කර ගන්න ඕනේ නෑ. ඒ වෙනකොට නිකන් අර නැවත නැවත කායනුපස්සනාවක් වඩන්නකෝ. ටිකෙන් ටික පුරුදු කරන්නකෝ. වැරදි පුරුදු කරන්නකෝ. ඉඳලා හිටලා හරි පුරුදු කරන්නකෝ. එහෙම කර කර ඉන්නකෝ. එහෙම කරනකොට තේරෙනවා මේකේ ප්‍රතිඵලයක්, අතුරු ප්‍රතිඵලයක් විදිහට නොදැනීම අර විදිහේ මගේ ස්වභාවය ටික ටික අඳුන ගන්න පුළුවන්. මගේ ප්‍රශ්න මොනවද කියලා ටික ටික අඳුර ගන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අර නිකන් මෙහෙම කිව්ව හැකි. දැන් අලුතෙන් වෙබ්දක් ගෙනහල්ලා අලුත්ම වයි වර්ණ පාට ගොඩක් තියෙන බව නම් හරි. මේ පාට දිහා අපි මේක මේ පාට මේක මේ පාට මෙතන ලස්සන මලක් තියෙනවා මලේ නටුව මේ පාට කියලා ඔච්චර විස්තර කරන්න යන්න ඕනේ නැහැ. ඒ වෙනුවට අන්න මොකද වෙන්නේ මේ රෙද්ද කාලයක් තිස්සේ පාවිච්චි කරනකොට අවුරුද්දක් හමාරක් යනකොට අන්න අර පාට ටික වියැකිලා ගිහිල්ලා මේකේ ඇත්තටම තියෙන පාට ටික ඉතුරු වෙනවා. ඇත්තටම තියෙන පාට ටික ඉතුරු වෙනවා. හැබැයි එතකොට අර රෙද්දත් වියැකිලා. ඒ රෙද්දත් දිරලා, පාටත් දිරලා, රෙද්දත් දිරලා. අර තියුණ ලොකු ලොකු වයි වර්ණ ඔක්කොම නැති වෙන්න පුළුවන්. ඒ වෙනුවට හරි පසුබිමේ නියම පාට ටික අන්න මතුවලා එනවා. අන්නේ වගේ දෙයක්. ඒතකොට සාමාන්‍ය වෙයි කෙලස් ප්‍රහාණය කරන්න ඔය වගේ ප්‍රතිපදාවකට බැසගත්ත වෙලාවේදී සමහර විට කෙනෙක් හිටින්න පුළුවන් ලස්සන පාට ගොඩක්, කෙලස් ගොඩක්, මේ විදිහ විවිධ හැඩතල ගොඩක්, මේ විදිහ ගොඩාක් තියෙනවා කියලා. ඕවා කොහොම නිකන් අර සර්ෆස් එකේ තියෙන දේවල්. නිකන් අර මතු පිටේ නිකන් ඔය තැන් තැන් වල ඇලිලා තියෙන දේවල්. ඒවා නෙමෙයි හරි බඩු තියෙන යට. යට තියෙන ඒවා ටික මතු වෙන්නත් අන්න අර විදිහ කාලයක් තිස්සේ අර රෙද්ද පාවිච්චි වෙනවා වගේ මේ ප්‍රතිපදා වඩන්න ඕනි. සිහියක් පුරුදු කරන්න ඕනි. අර විදිහට ඇඟිලි දැරීම් වලින් තොර බැල්මක් බලන්න ඕනි. බලනකොට තේරෙනවා අන්න අර උඩ තියුණ සායන් ටික හෙදිලා ගිහිල්ලා අන්න නියම ඒ රෙද්දේ යටි ෆැබ්‍රික් එකේ මොකද්ද පාට තියුනේ? ඒකේ තියුණ කැටයම මොකද්ද? අන්න ඒක නියමයට මතු වෙලා එනවා. හැබැයි එතකොට රෙද්දක් දිරලා. ඒකයි මම නැවත නැවත කියන්නේ. අර රෙද්දේ තියුණ වටිනකමක් දිරලා. එහෙම නැත්නම් නිකන් මේ අර මුලදී නිකන් මම එන පොරක් කියලා එහෙම නිදියේ. දැන් එහෙම එකකුත් නැහැ. ඉතින් උගේ කෙලස් හොයලා වැඩකුත් නැති ගතියක් තමයි තියෙන්නේ දැන් අන්තර බලනකොට. මේක මේ මගේ කෙලස් ටිකනේ හොයාගන්න උමනාව. අනුගේ කෙලස් ටික ගැන එච්චර අපිට එච්චර ආකර්ෂණයක් දැනවන්නේ නැහනේ. අන්න ඒ වගේ අන්න මොකද වෙන්නේ? මේක මේ මම කියන දැඩි ගැන්ම අඩි වෙලා ගියාට පස්සේ මොනවද ඔය කෙලස් ටිකක් නම් තියෙනවා. නිකන් කාගේ දෝ වගේ එක. කාගේදෝ වගේ වුණාම එච්චරම ප්‍රශ්නයක් නැහැනේ. අර පාට ටික හොඳට පේනවා. මේ රෙද්දේ තියෙන්නේ මේ පාට කියලා හොඳට පේනවා. හැබැයි රෙද්දක් දිරලා දැන් ඉතින් රෙද්දේ පාටි දැක්කට වැඩකුත් නැහෙනේ. රෙද්දක් දිරලා නියම පාටක් මතු වෙලා. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් කාලෙත් එක්ක තමයි මේ චැලෙන්ජ් එක තියෙන්නේ. විශේෂයෙන් මේ මෝහය වගේ දෙයකට එනකොට අන්න කාලෙක තමයි ඒක ඉස්මතු වෙලා ඉන්නේ. නැවත නැවත හුරු කරන්න ඕන. අර විදිහේ කෝල් බ්ලඩඩ් බැල්මක් තමයි බලන්න තියෙන්නේ. ඒක දිගට දිගට හුරු කරන්. ඒ හුරු කරනකොට ඔය කී විදිහට රෙද්දක් දිරනවා නියම පාටක් මතු වෙලා එනවා. රෙද්ද දිරුවාට පස්සේ රෙද්දෙන් වැඩකුත් නැහැ පාට ඔයාගෙන වැඩකුත් නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒක සාධාරණ තර්කයක්. අන්න ඒ විදිහට තමයි ඔය වැඩේ කෙලවර වෙන්නේ. මේ මොකටද දැන් මේ පාට ඔයල වැඩක් නැහැ නේ. මොකක් කරන්නද? රෙද්ද දිරලා තින්නේ. ඉතින් ඒතනියට වැඩක් නැහැ. අන්න ඒ වගේ ස්වභාවයක්, අන්න ඒ වගේ විවේකයක් තමුන් තුළ ඇති කරගන්න කියලා කියනවා. ඒ වගේ විවේකයක්, ඒ වගේ දිරු රෙද්ද දිරුවා මෙන්න පාට කියන වගේ ස්වභාවයක් ඇති වුණා නම් අනුඹලට නැවතත් මේ ලෝකෙට එන්න වෙන්නේ නැහැ. මේ විදිහට මේ විදිහේ දෙයක් මම අප වෙනවා. මේ විදිහේ විවේකයක් මම අප වෙනවා. මේ විදිහේ සැනසීමක් මම අප වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් අපි අපිත් බලමු යැනියු සැනසීමකට අද දවසේ මේ අවස්ථාවත් හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් සතිපතා පවත්වාගෙන ලැබෙන මේ ධර්මදේශනා මාලාවේ අද දිනත් පැවැත්තු ඒ කාලීන ඉතාම වැදගත් මෝහයේ පිළිබඳ විස්තරාත්මක ධර්මදේශනාව වෙනුවෙන් ඔබ වහන්සේට අපගේ කෘතඥතාවයේ දෙපානමද පින් දීමින් පුද කරනවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු. ඒ ධර්මදේශනාව පිළිබඳව වූ ස්වාමීන් වහන්සේගෙන් ධර්ම පිළිබඳ යමක් දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ වෙලාව ටික වෙලාවක් අපිට ලබා දෙන්න පුළුවන් මං හිතන්නේ. එහෙම නේද ස්වාමීන් වහන්ස?
ඔව් හරි.
එක්කෙනෙක් අතුස්සලා ඉන්නවා. ගේෂානල්ලිස් සුසන්ත ඔයාට පුළුවන් දෙයක්.
මං අන්මියුට් දීලා තියෙන එයාට අන්මියුට් කරන්න පුළුවන්.
හරි. පිසිත් දෙන්න.
තුනුරන් සරණයි ස්වාමීන් වහන්ස. අද දේශනාවෙන් මට හිතුණා ප්‍රශ්න යක් නිකන් අහන්න ඕනේ කියලා. සා මේක ඇවිල්ලා මට සමහර වෙලාව මේක අහගෙන යන වෙලාවෙදීම තමයි මට හිතුණේ කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් අපි දැන් මෝහය කියන මාතෘකාව යටතේ කතා කරේ. එතකොට මම හිතාගෙන ඉන්නේ දේ හරි කියන එක ඒක ඉතින් මට තේරිලා තියෙනවා. කවුරු හරි එහෙම කිව්වොත් ඕක ඉතින් අපි හරි කියන්න ඕනෙත් නැහැ, වැරද්දක් කියන්න ඕනෙත් නැහැ. ආ හොඳයි කියගෙන හිටියාම හරි. හැබැයි ඉතින් අර කල්යාණ මිත්‍රේකුත් මේක වැරදි දෙයක් හරි කියලා හිතාගෙන ඉන්නවා නම් එහෙම නැත්තම් මේක මෝහයක් කියන එකක් ගැන හරි අවබෝධයකුත් නැත්තම් මේ මෝහයෙන් තියෙන අදහසක් කියන එකක් තේරුමකුත් නැත්තම් එවැනි අවස්ථාවකදී කොහොමද ඒ වගේ දෙයක් පහදලා දෙන්න පුළුවන්? එහෙම නැත්තම් එවැනි දෙයක් තිබ්බොත් අපිටත් අපේ හිතටත් අපි හැමතිස්සෙම හිතනවා මේ මම හිතන දේ හරි, එවැනි අවස්ථාවකදී කොහොමද අපි මේක හරි දෙයකින් කියලා බලාගන්නේ? මේක හිත ගැනම තමයි අපි මේ විශ්ලේෂණය කරගෙන යන්නේ එක පැත්තකින් අපේ පැත්තෙන් බලනකොට. එතකොට අපිට එන සිතුවිලි ගැන අපි හිතනවා හොඳම ආකාරය අපිට තව කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් වගේ කෙනෙක් ඇහුවොත් කොයි විදියටද ඒකට පිළිතුරු සපයන්නේ කියන එක තමයි මට හිතුනේ අහන්න ඕනේ කියලා. මම හිතනවා ඒක අපිට ස්පෙෂලි මට ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා. තුනන් සරණයි.
ඔව්, එතකොට ඇත්තටම මේ අපි වෙන කෙනෙක් ගැන කියනකොට අපිට වෙන කෙනෙක් මේ විදියට හරි පාරට ගන්න ඕනේ, මෙයාට නිවැරදි මාර්ගය පෙන්වන්න ඕනේ කියලා අපේට අදහසක් එන්න පුළුවන්නේ. ඒක ඉතින් විශේෂයෙන් එන්නේ කල්යාණ මිත්‍රයොන්ටම තමයි. අපි ඉතා ඉන්නවා නම් මේ විදිහේ හොඳ යාළුවෙක්, හොඳ මිත්‍රයෙක් කියලා, නැත්නම් මගේ පවුලේ කෙනෙක් කියලා ඒ කට්ටියව තමයි වැඩියම ගන්න ඕනේ කියන අදහසක් අපිට එන්නේ. නමුත් ඒ ෆෝස් කරන්න ගියාම වෙන්නේ හොඳකට වැඩිය නරකක් තමයි වෙන්නේ. මෙතකොට හොඳම දේ තමයි මෙයාට මිත්‍රයෙක් විදියට අපිට කල් ගෙවන්න පුළුවන්. මිත්‍රයෙක් කියන්නේ මොකද්ද මිත්‍රයා? ඉතින් අර කන් දීලා ඉන්නවා, අහගෙන ඉන්නවා. එච්චරයි. එච්චරයි. ඒක තමයි ක්‍රමවේදේ. ඒක තමයි ක්‍රමවේදේ. එයාගේ මතවාද එකපාරට කඩලා බිඳලා දාන්න අමාරුයි. කඩලා බිඳලා දාන්න ගියාම මිත්‍රකමට තමයි හානිය වෙන්නේ. ඒතර ඒ වගේ කෙනෙක් හදන්න යන්න ඕනේ නැහැ. දැන් පෞගේ දවසකත් මං කෙනෙක්ට ගියා මේ දික්ටි ගතයි ස්වාමීන් වහන්සේ බලන්න මේ අමුතු මතවාද මේ වෙනම අදහස් තියෙන්නේ මේ අර කම්මසකදා සම්මාදිට්ඨියවත් නැහැ කියලා කෙනෙක් ඇවිල්ලා තව කෙනෙක් ගැන කියනවා. ඒතර දැන් කොහොමද මෙයාව ගොඩ දාන්නේ කියලා මෙයා අහනවා. මං ගොඩ දාන්න යන්න එපා. ඒ මනුස්සයට ඔහො ඉන්න දෙන්න. නැවත නැවත ගනුදෙනු කරන්න දෙන්නකෝ අපිත් එක්ක. නැවත නැවත මේ විදිහට වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න දෙන්නකෝ. නැවත නැවත ඔයා ගිහිල්ලා කතා බස් කරන්නකෝ. අර හදන අදහසින් නෙමෙයි හැබැයි. හදන අදහසින් නෙමෙයි. එහෙම කරගෙන කරගෙන යනකොට අන්න මොකද වෙන්නේ දවසක අර විදිහේ අපි කියන්නේ කම්මසකතා සම්මාදිට්ඨියවත් නැති කෙනෙක් අන්න ඒ විදිහේ කතා කරපු පුද්ගලයා අන්තිමට කමඨාන් වාර්තාවල් ලියලා එවුවා. මෙන්න මම 100 පුරුදු කරා, මෙන්න ඇවිද්ද විදිය, මෙන්න වාඩි වෙලා ඉඳපු විදිය කියලා වාර්තාවක් ලියලා එවුවා. ඉතින් එතනින් එහාට තව මොනවට එයාගේ දික්ටි හදන්න තියෙනවද? ඒක තමයි ක්‍රමවේදය. ඒ අපි එන්නේ නැහැ නියම අවස්ථාව එනකන් ඉන්න බෑනේ, අපිට ඉවසගෙන ඉන්න බෑනේ. ඕකේ හරි අවස්ථාවක් එනවා. අර කියන්නේ වූ වේ කියන අවස්ථාව එනවා. අර not forcing, ෆෝස් කරන්න නැති අවස්ථාවක් එනවා. ඒ වෙලාවට ටච් එක විතරයි ඕනේ. ටච් එකක් දීපු ගමන් ඔක්කොම පත්තු වෙලා යනවා. පත්තු වෙලා යනවා. ඒ පත්තු වෙලා යන වෙනක වෙලා වෙනකන් ඉන්න බැරි එක නේ ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඉන්නේත් නිකන් අතහැරලා නෙමෙයි. අතහැරලා නෙමෙයි. අතහරි නැතුව දන්නවා මෙයා ඉන්නේ මේ වැරදි තැනක. මෙයා ඉන්නේ මේ වගේ අදහසකින්. කොයිලා හැරි ගැළපිලා එනවනේ රවුම ගිහිල්ලා එනවා. අපි වෙලාවට ගහන්න පුළුවන් ආයේ හරි වෛරපළු ඉටින්න ගහන්න පුළුවන්. ඒ වෙලාවට තරහ වෙන්නේත් නැහැ. අදහසක් පිළිගන්න. දැන් පහුගිය දවසක කෙනෙක් ඔය සතිපාසලක් කරන්න කියලා බාර දුන්නා. හරිද? බාර දීලා මම කොහෙදෝ ගියා. ගියාට පස්සේ ඔන්න දැන් ආරංචි වුණා, ඔන්න ආවේ නැහැ. ඔන්න 3ට ආවේ, 4 3ේ ප්‍රෝග්‍රෑම් එකට 4ට තමයි ආවේ කියලා පණිවිඩෙත් ආවා. ඉතින් මම ඒක බයින්න ගියේ නැහැ, මොකුත් කියන්න ගියේ නැහැ, වැඩක් නැහැ නේ දැන් කියලා. ඊට පස්සේ මෙන්න දවස් දෙකකට ඊට පස්සේ දුවගෙන ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ එදා මම ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් යනකොට පොඩ්ඩක් පරක්කු වුණා. මේ හැබැයි වෙන්දට වැඩිය හොඳට සාර්ථකව වැඩසටහන නම් කෙරුණා කියලා. අනේ ඉතින් ඒ වෙලාවේ නම් ඉතින් හොඳට දෙක තුනක් කියවුණා. ආයි මේ ආපහු ඒ වගේ අන්දවන්න උගොංකම් කරවන්න නොයන ගන්නට. මම හිතන්නේ කි නොදැන කියලා නෑ, දන්නවා. හොඳටම දැනගෙන තමයි සද්ද නැතුව ඉඳලා තියෙන්නේ. ගිහිල්ලා එන කරවම කරකිලා එනකන්. ඇවිල්ලා කියනවා වෙන්දට වැඩිය හොඳට කෙරුණා, පොඩ්ඩක් පරක්කු වුණාට කියලා. කෝ 4 3ේ ප්‍රෝග්‍රෑම් එකට 4යි 10යි ගිහිල්ලා මොන ඒක තමයි වැඩේ. අන්න ඒ අවස්ථාව එනකන් ඉන්න ඕනේ. ඒ වෙලාවට ගැහුව හැකි. එයා එලෝගෙන ගිහිල්ලා ගහලා හරියන්නේ නැහැ. එයා එනකන් ඉන්න ඕනේ රවුම කරකිලා. එයා එනවා. අපේ තියෙන්නේ අපේ අර හැම්ම තියෙනවානේ, අපිට මේක ඉක්මනට හදන්න ඕනේ. මෙයාව ගන්න ඕනේ කියලා ඔන්න ඔහොම දෙක. එහෙම දඟලන්න එපා මිනිස්සු, මේම හදන්න බෑ. හොඳම උදාහරණය තමයි මට මාව හදාගන්න බැරි එකේ වෙන කවුරු ගැන මොන අපේක්ෂාවක්ද? ඒක තමයි වැඩි. ඉතින් එතකොට අනිත් කට්ටිය ගැන අපේක්ෂාව අපිට තියාගන්න පුළුවන්ද? බෑනේ. අනිත් කට්ටියගේ චරිත ස්වභාවය, අනිත් කට්ටිය දේවල් අත්දකින්න විදිය අපිට කියන්න පුළුවන්ද? බෑනේ. මේක අපි ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන එක විදිහකට. මුළු ලෝකෙ අපිට දැනෙන්නේ එක විදිහකට. දැනටම ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. එතකොට වෙන කෙනෙක් ඇවිල්ලා කොහොම කිව්වත් ඒක පිළිගන්නේ නැහනේ. පිළිගන්නේ නැහනේ. දැන් පහුගිය දවසක හම්බුණා මේ මුස්ලිම් මිනිස්සෙක්. මේ මිනිසයා මේ ඩිවෝස් වෙලා හොඳට රැකී රක්ෂා නැති වෙලා අර අපි කියන්නේ රොක් බොටම් කියලා. අනේ රොක් බොටම් ගානටම ගිහිල්ලා. පතුලෙම ගිහිල්ලා වැදිලා. ඉතින් අර දිනා ගන්න ගානට තමයි මේ අදහස් හිතවිලි. ඉතින් මෙයා මේ ඇවිල්ලා කොහොමhari කොහමවත් දන්නේ ඇවිල්ලා කියනවා තමුන්ගේ මේ ප්‍රශ්නේ කියනවා. මට මේකෙන් සැනසීමක් ඕනේ. මම මේ විදියට මේ හොඳට රැකී රක්ෂා කරගෙන දරු පවුල අදාගෙන ඉඳපු කෙනෙක්. මම මෙහෙ තමයි වැඩ කරේ. මට ඔක්කොම නැතුව ගියා. මම මේ විදිහට සැලසුම් හදාගෙන ඉඳපු කෙනේ ඔක්කොම නැතුව ගියා. එතකොට දැන් මින් අnder කඳුළු බේරෙනවා අඬනවා. මේ බලන්න සොයිනද මගේ ඇඟ මේ මගේ මේ හරි ලස්සනට තියුණු ඇඟක් දැන් ඔක්කොම මේ අලුහන් ඇවිල්ලා මගේ මේ මනසේ ප්‍රශ්නේ නිසා මේ විදිහට වෙලා තියෙන්නේ කියලා. එයා කියනවා. ඉතින් මා කියනවා මම මේ විදිහට 3-4 දිනක් එක කතා කරා මට නමුත් විසඳුමක් ලැබුණේ නැහැ. මං කියපු එකම දේ තමයි දැන් ඔයාගේ දුක වෙන කෙනෙක්ට කිව්ව හැකිද දැනෙනවා කියලා. කියන්න බෑනේ කොහොමද කියන්නේ ඔයාගේ දුක මට තේරෙනවා කියලා කියන්නේ කොහොමද? එහෙම කියන්න බෑ ඒ මනුස්සයා ඉන්න තත්ත්වෙට වැටිලා කොහොමද කියන්නේ එහෙම? අපි ඉතින් කියනවා මේ උඩින් බලලා අයියෝ ගණන් ගන්න එපා. ඕව අමතක කළා දාන අතීතේනේ. ඕම කුවාට කොහොමද කරන්නේ? මං කුවා ඔයාගේ දුක ඔයාට තමයි තේරෙන්නේ මට අහගෙන ඉන්න පුළුවන්. එච්චරයි. එච්චරයි ඔයාට දැනෙන වේදනාව ඔයාට තමයි තේරෙන්නේ. මට ඕක අමතක කරන්න කියලා කියන්නත් බෑ. මං කියන්නේ මම අහගෙන ඉන්නම්. මේරේන කරන්න දෙයක් නැහැනේ. අන්න ඕක තමයි නියම මිතුරුකම. ඔයතනින් එහාට දෙයක් නැහැ. ඊට පස්සේ කතා කරලා වැයක් විතර කතා කරලා මේ මිනිස්සේ හරි ගෞරව සහිතව කියනවා ඔබ වහන්සේගේ වෙලාව වටින වෙලාව. මම මීට වැඩි ගන්නේ නැහැ හම්බුනේ. දැන් බෞද්ධයෙක්ට එහෙම නිකන් හම්බුණා නම් බලන්නකෝ. පැය 1යි 2යි 3යි ඒත් මදිනේ. අර මිනිස්සයා කියනවා ඔබ වහන්සේගේ වෙලාව මීට වැඩි ගන්නේ නැහැ මම. බෞද්ධත්තාවා. බෞද්ධ දැනනකොට මූණ පිපිලා. මං ගෝ අද නම් ඊයේ අලුහම් පෙවුණා අද පේන්නේ නැහැ. අද ඇටිටියුඩ් එක වෙනස්. ඒක තමයි මට ඊයේ කතා බහ කරාම සැනසීමක් ලැබුණා. මොකද මේ මම් මුකුත් කියලා නෙමෙයි. මේ අහගෙන ඉඳලා. නේද? ඔයාගේ දුක මට තේරෙන්නේ නැහැ. හැබැයි මම අහගෙන ඉන්නම්. අන්න ඒක තමයි ක්‍රමවේද. ඒක තමයි නියම කල්යාණ මිත්‍රකම. ඊට පස්සේ යනකොට ඔබ වහන්සේගේ නම දන්නේ නැහැ. මොකද මම ඔයාගේ නම දන්නේ නැහැ නේ. හැබැයි අවුරුදු 10ක් ඉඳි ආපහු දවසක හම්බුනොත් මුනිචි වුණොත් hina වෙන්න බැරි කමක් නැහැ. කතා කරන්න බැරි කමක් නැහැ. ඇත්තරයි. ඒ දැන හඳුනුකම ප්‍රමාණවත්. එතනින් එහාට දෙයක් අවශ්‍ය නැහැ නේ. ඉතින් එන්නේ ඒ ඇටිටියුඩ් එකෙන් අපිට කල්ගත කරන්න පුළුවන් නම් තව කෙනෙක් එක්ක ඒක තමයි නියම කල්යාණ මිත්‍රකම. එතකොට අවස්ථාවක් එයි. අර විදියට පණිවිඩේ පොඩි ටච් එකක් විතරයි. නිකන් ෆෝස් කරන දෙයක් නැහැ. පොඩි ටච් එකක් දෙන අවස්ථාවක් එයි. ඉතින් ඒ අවස්ථාව එනකන් විවේක මනසකින් කල් ගෙවන එක තමයි ක්‍රමවේදී.
හොඳයි බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ මම තව ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද මේක මේ ප්‍රශ්න මම හිතන්නේ වෙලාව පොඩ්ඩක් ගත්තට කමක් නැද්ද කියලා තමයි මට දැනගන්න ඕනේ නැත්නම්
ආ කමක් නැහැ එක මිනිත් කියන්නකෝ
ස්වාමීන් වහන්සේ මේ අපේ හිතට එන සිතුවිලි ගැන මම බල බල ඉන්නකොට සමහර වෙලාවට දැන් තේරෙනවා මේකේ මොන වගේ සිතුවිල්ලක්ද රාග සිතුවිල්ලක්ද මේක ද්වේෂ සිතුවිල්ලක්ද ඒකත් ගැන ඒක ගැනත් පොඩ්ඩක් හොඳින් බලාගෙන ඉන්නකොට මට තේරෙනවා ඒවා නැතිලා යනවා සමහර වෙලාවට තේරෙනවා මේක කරන්න ඕනේ මේ සිතුවිල්ලෙන් මේකේ ප්‍රයෝජනයක් වෙනවා ඒක ඉතින් රාග සිතුවිල්ලක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ රාගීය සිතුවිල්ලක් කියලා මට මම කියන්නේ මේක සමහර වෙලාවට මේක රැකියාවකට සම්බන්ධයි මොකද ඒකෙන් ප්‍රයෝජනයක් වෙනවා එහෙම ප්‍රයෝජනයක් වෙන්නේ ව්‍යාපාරයකට එහෙම නැත්නම් ධනයතන් තව දියුණු කරගන්න එහෙම නැත්නම් මේකෙන් ඒ සිතුවිල්ලෙන් ජනින වෙන ඒකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් කියන අදහසක් එක්ක ඔය දෙකේ ඉතින් සමහර වෙලාවට නිකන් අහුවෙලා ඉන්නවා කියලා හිතෙනවා සමහර වෙලාවට හිතෙනවා මේක ඕක ආවට කමන්නේ ඔය යන්න දෙන්න ඕනේ කියලා මම සමහර වෙලාවට ඉතින් ඔතන ෆ්ලක්ස් එකක ඉන්නවයි කියලත් මට තේරෙනවා. ඒකට හරියටම ඉතින් පිළිතුරක් මම දන්නේ නැහැ මොකක්ද කරන්න ඕනේ කියලා. එවැනි අවස්ථාවකදී කොහොමද එවැනි දේවල් වලට මුහුණ දෙන්නේ කියන.
ඔයක තමයි අද බණේදී කතා කරන්න උත්සාහ කරේ ඔක අපි. නැව හිතවිලි බලනවා මේ අඳුර ගන්න උත්සාහ කරනවා කොහොමනි? ඒකටම තමයි කිව්වේ අද ඒක නෙමේ ප්‍රතිපදාව. ඒ වෙනුවට කාය අනුපස්සනාවක් වඩන්න. වඩනකොට වඩනකොට ඔය ඔය මුලදී පේන ඒවා මේක රාගේ, මේක ද්වේෂේ, මේක මෙහෙමයි කියලා එහෙම දකින්න වෙනුවට ඔකේ නියම යට ස්තරය, පදනම් වගේ තියෙන ස්තරය මතුවෙලා එයි. ඒක මතුවෙන්නේ කාලයක් එක්ක. කාලයක් කාය අනුපස්සනාව වඩන්න. වඩනකොට වඩනකොට බයි ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි ඔය ටික හැඳිනෙන්නේ. ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙන එක, කාලයත් එක්ක සිද්ධ වෙන්නේ. හදිසියක් නෑ අපිට. අනේ අදහස තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට තේරෙනවා මේ මේ හිතවිල්ලක් හිතවිල්ලක් ඔස්සේ ගිහිල්ලා ඔවා නිරීක්ෂණය කරනවා නෙමෙයි. මේකේ පදනම වගේ තියෙන රාග පදනමක්, පදනම වගේ තියෙන ද්වේෂ පදනමක්, පදනම වගේ තියෙන මෝහ පදනමක්. ඒක තමයි මතුවෙන්නේ. ඒ නැතුව ඔය පදන උඩ හැදිච්ච මේ බලපෑල ඇටි මේ එක එක කුණු කෑලි ඒවා නෙමෙයි. අනේ ඒ අදහසින් දිගට දිගට නැවත නැවත කාය අනුපස්සනාවක් වැඩි යුතුයි. එතකොට තේරෙනවා වැඩි වැඩියෙන් සරලත්වයක් දිහාවට මම එනවා. ඒ සරලත්වය තුලින් තමයි අර කී විදිහේ හඳුනා ගැනීමක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් අද දවසේ ධර්ම දේශනාව නැවත පොඩ්ඩක් අහලා බලුවා නම් හරි අපේ ફોකස් එක තියුනේම ඔතන. ඔන්න ය මේ දවසෙන් දෙකෙන් මේ හිතවිලි බෙදලා දැන හඳුනා ගන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඊට වැඩි වැඩක් අපිට බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. මෙන්න මේ බැල්ම තමයි පුරුදු කරන්නේ. කය කය දිහා බැලුවාම මේ බැල්ම පුරුදු කරන්න හරි පහසුයි. මොකද්ද බැල්ම? අන්න අර හැඟීම් දැනීම් රහිත, හැඟීම් දැනීම් වලින් තොර බැල්මක් බලනවා. කෝල් බ්ලඩඩ් බැල්මක් බලනවා. මේ බැල්ම තව ශක්තිමත් කරගත යුතුයි කියන එක තමයි මගේ අදහස.
ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. යසලාල් කියලා කෙනෙක්ට උස්සලා.
ඔව්.
බොහොම ස්තුතියි ස්වාමීන් වහන්ස. ඇත්තෙන් මට හිතුණා ස්වාමීන් වහන්ස අද බණ අහනකොට මගේ මගේ භාවනාව සම්බන්ධයෙන් පොඩ්ඩක් ඔබ වහන්සේට දැනුම් දෙන්න ඕන කියලා. මොකද විශේෂයෙන්ම ඔබ වහන්සේ මෙන්ෂන් කරා මේ මේ විනිවිද දැකීම එකතකින් මෝහය හොඳම උත්තරය කියලා, හොඳම විදිය කියලා මෝහය හඳුනා ගන්න. හඳුනන්නේ මගේ සක්මනේදී පරියන්කේදී ඇත්තෙන් සමහරලාට ප්‍රශ්න හිතට එනවා. ඒතර ඒ ප්‍රශ්නවලට මට ඇත්තෙන් සමහරට ඒ වෙලාවෙදිමත් එහෙම නැත්තම් භාවනා යුරුනහමත් මට හිතෙනවා ඊට වඩා හොඳ විදිහක් මට ඒකෙන් තේරෙනවා කියලා. ඇත්තෙන් කියනවා නම් සමහර ප්‍රශ්නවලට ප්‍රශ්න විසඳිලා. ඉතින් මට හිතෙනවා යම් ප්‍රමාණයකට ඒ අර විනිවිදව දැකීම මේ උදව් වුණා කියලා යම් ප්‍රමාණයකට හරි මෝහයෙන් අඩු කරගන්න. ඒක මට ඔබ වහන්සේ දැනු දෙන්න ඕන කරේ ස්වාමී.
ඒක හොඳ අදහසක්. ඒ ඔය අපි කියන දෙයට ගොඩක් සමීපයි. ඔය කියන දේ ප්‍රශ්නේ විසඳන්න ගිහිල්ලා නැහැ. ප්‍රශ්නේ විසඳන්න ගිහිල්ලා නැහැ. ඒ වෙනුවට පෑක් සක්මන් කළා. ප්‍රශ්නේ විසඳන්න ගිහිල්ලා නැහැ. ඒ වෙනුවට ගෙදරින් එළියට බැහැලා කොහෙදෝ ගිහිල්ලා පයින් ඇවිදලා ඇවිල්ලා. අනේ එනකොට තේරෙනවා සමහර විට ප්‍රශ්නේ යා විසින්ම විසඳිලා. එහෙම නැත්තම් අර විදියට අපිට නොදැනී කොහෙන්දෝ විසඳුමක් ඔළුවට ගලාගෙන එනවා. ඔන්න ඒකේ ශක්තිය තමයි අපි කියන්නේ. අර ඊමේල් එකක් ආවට එකපාරට රිප්ලයි කරන්න යන්නේ නැහැ. ඒනට ඔහේ වාත කරගෙන තියාගෙන ඉන්නවා. එතකොට ඔන්න තේරෙනවා වෙන කෙනෙක් රිප්ලයි කළා. වෙන කෙනෙක් රිප්ලයි කළා යා ප්‍රශ්නේ විසඳලා. අන්න ඒ විදිහේ විවේක මනසකින් තමයි ওই දේවල් වලට අප්‍රෝච් කරන්න ඕනේ. එකම දේ විවේක මනස හදාන්න තියෙන සක්මන පරියන්ක කරන්. එදිනදා වැඩ කටයුතු කරන්න. තේ එකක් කෝපි එකක් හරි මෙඩිටේෂන් එකක් විදියට ගන්න පුළුවන්. ඒ විදියට කරන්. ඒ විදියට කරනකොට අන තේරෙනවා අර තියුණ ප්‍රශ්නේ අන විනිවිද දකින්නවා කියන්නේ ඕක තමයි. ඒ අදහසට මම කැමති. අන මේ පෑයක් සක්මන් කරා. ප්‍රශ්න විසඳන්නේ ගියේ නැහැ. හැබැයි පෑහවර වෙනකොට ප්‍රශ්න විසඳිලා. එහෙම නැත්තම් අර විදියට වෙන කවුරු හරි විසඳවලා. මම කියන්නේ ඕක පෑයෙන්ම වෙයි කියලා. නමුත් ඔන්න ඇටිටියුඩ් එක ගැන කියන්නේ. ඇටිටියුඩ් එක ගැන කියන්නේ අපි අරවා අර ඔළුවට එන හිතවිලි ඇඟීම් ඒවා ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ඒ වෙනුවට නැවත නැවත සක්මනේ යෙදෙනවා. සක්මනේ යෙදෙනවා. ඔන්න ඔය කියන විවේක මනස තමයි අවශ්‍ය දේ. අපි හැඟුම් බර වෙනවා. හැඟුම් බර වෙලා තීරණ ගන්න සුදුසු නැහැ. හැඟීම් දැනීම් දැනෙන්නේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. හැඟුම් බර වීම. අර විදියට විනිවිද දැකීමක් අවශ්‍යයි. මේ විනිවිද දැක්කට පස්සේ ඕන දෙයක් ආවට ඒක ඇත්තට දෙයක් නෙමෙයි. ඒක ඇත්තට දෙයක් නෙමෙයි. ඒ විදිහේ ශක්තියක් අපිට ගොඩනගන්න පුළුවන්, ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඔය කියන ක්‍රමවේදේ හරි. ඔය විදිහට දිගට උත්සාහ කරමු කියලා තමයි කියන තියෙන්නේ.
එහමයි ස්වාමීන් වහන්සේ, බොහොම ස්තුතියි. Thank
you.
මේ නිරෝෂුත් පරක්කු වෙලා ඇවිල්ලා ඉන්නවා. අපි නිරෝෂ්ට පනිෂ්මන්ට් එකක් දෙන්නත් එක්ක මෙන්න මෙහෙම දෙයක් කියමු. මේ අපේ මේ හිතවතෙක් මැසේජ් එකක් දාලා තියෙනවා. මේ තමුන්ගේ පියා නැති වෙලා අවුරුදු දෙකක් පිරෙනවා අද දවසට. ඒකින්ද පොඩ්ඩක් පින් අනුමෝදන් කරන්න කියලා. ඉතින් අපි නිරෝෂ්ට කියමු. මේ අද දවසේ ධර්ම දේශනාවකුත් සිද්ධ කරා. ඒ වගේම මේ විදිහට කමඨහන් සාකච්ඡාවකුත් සිද්ධ කරා. ඉතින් ඒ සියල්ල අපි පිරිසක් විදිහට මේ අත් කරගත්ත පින් ඒ නැසී ගිය ඒ තම තමුන්ගේ ඥාතීන් ඉන්නවා නම් ඒ ඥාතීන්ටත් ඒ විදිහට ඒ වගේම මේ විදිහේ මේ සඳහන් කරන ඒ මහත්මයාටත් ඒ සියල්ලන්ටම සුවපත් භාවයක් සඳහා අවසානයේ නිවනින් නිවීම සඳහාම හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කළා. අද වැඩසටහන අවසන් කරන්න
කියලා. අවසරයි ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ශක්තියින් අපිට හැමදාමත් ගුරුහරුකම් දීලා ධර්මදේශන පවත්වමින් ධර්ම සාකච්ඡාවකට යොමු කරමින් කමඨහන් සුද්ධ කරමින් හැමදාමත් අපට උදව් උපකාර කරන ආධ්‍යාත්මික ගමන යන උදව් කරන ධම්මකුසල ස්වාමීන් වහන්සේලාත් මේ සීලම පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වේවා කියන සිත් ඇතිව දෙවියන් ඥාතින්ට පින් අනුමෝදන් කරලා එත්තවතාච ආදී ගාථා සජ්ජායනා කරලා අපි මේ සීලුම් දෙනාට පින් අනුමෝදන් කරමු. එත්තවතාච යම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. එන්න අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට. අවසරයි ස්වාමීන් වහන්සේ. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං. සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ. සාදු ඕකාස කමාමි බන්තේ. ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ. තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
අභිවාදන සීලිස නිච්ඡං වන්දාව පචායිනෝ. චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුර ආරෝග්‍ය සම්පත්‍තිය සග්ග සම්පත්‍තිය මේවච අතෝ නිබ්බාන සම්පත්‍තිය මිනාතේ සමිජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු.